සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහන. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙනෙමි. සාදු සාදු සාදු
සාදු සාදු.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න උපකාරී මම ඉල්ලා සිටිනවා.
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණ.
අවසරයි වාර්තා ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පර්යංකේ හා ඉදිනෙදා කටයුතු වල පොදු වේ පහත ස්වභාවයන් ය. වරින් වර දේවල් බොඳ වේ. විතක දේවල් බොඳ වීම අත්දැකීමේ කොටසක් වූ ස්වභාවයයි. තවත් විතක කීමට කිසිත් නැති සිදුවන දේ දැනගත හැකි බවකි. මේ ස්වභාව එකිනෙකේ සීමා අපැහැදිලියි. ඒවා සියල්ල එක පොයින්ට් එකකට සමපාත වුණුසේ විතක හැඟේ. බොහෝ විට නිහඬ බවකි. පර්යංකේදී විරලේ සිට පතුලට යන්නාසේ තවත් විවේක වේ. එය පෙරමෙන් පැහැදිලි නැති බොහෝ බොඳ වූවකි. සියල්ල අපහැර ඊළඟ එකට යන බවට යයි. වරහන් ඇතුලේ එය හරියට බොඳ වූ ගලනමය බවට පත්වීමක් වැනිය. එහි දිගට පැවතීමට මනාපයකි. මනාප ස්වභාවයේ දිගට සිටිය නොහැකි බව වරින් වර සියුම්ම බොඳවන දේ හරහා පෙන්වා දෙයි. බොඳවීම පෙරට වඩා වැඩිවීම හා ඔක්කොම එකට සමපාත වුණා වගේ මිශ්‍ර බවක් සමග සිදුවන දේ මේයි විස්තර බැලීම විටක වෙහෙසකි. එවිට ස්වභාවයන්හි විස්තර බැලීමට උනන්දුවක් නැත. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට ඒ විදිහට යෙදෙනකොට සක්මන පරයන්කය ඉදිනෙදා කටයුතු වෙනසක් නැතුව දිගට මේ පුහුණුව පවත්වන්න පුළුවන්, ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි නැත්තම් හිතනවානේ ඇවිදින වෙලාවේ විතරයි, වාඩි වෙලා ඉන්න වෙලාවේ විතරයි කියලා. එහෙම නෑ, දිගට මේ භාවනාවක් පුහුණුවක් දිගට කරගෙන යන්න පුළුවන්, අවදිව ඉන්න තාක්කල් පුළුවන්. ඊයේ හවස වැඩසටහනක එක්කෙනෙක් අහනවා මේ නිදිය ගන්නවල් වගේ වෙලාවට මේ වගේ භාවනාවක් පුරුදු කරොත් ඒක හොඳ නැති වෙයිද ස්වාමීන් වහන්සේ කියලා. මම ඇහුවා ඉතින් ඇයි හොඳ නැත්තේ කියලා. එතකොට කියනවා නිකන් ගෞරවයක් වගේද දන්නේ නැණි මේ වගේ ඉරියව්වක භාවනා කරන එක කියලා. ඉතින් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නමුත් අගෞරවය වෙන්නේ නොකිරීමම තමයි. කිරීම ඔය විදිහේ යෙදීම මොන ඉරියව්වේ වුණත් මොන වැඩේ වුණත් කරගන්න පුළුවන්. අර විදිහට නිදිගෙන සැතපීලා ඉන්න ඉරියව්වක වගේම වැසිකිලි කැසිකිලි කරනකොට පවා සිහිය පිටවා ගත්තොත් ඔය විදිහට කටයුතු කරොත් අන භාවනා නුයෝගීව ඉන්දියා කියලා අපිට කියන්න පුළුවනි. ඉතින් එහෙම කරගෙන යනකොට අර සක්මන පරයන්ගේ දිනේදා කටයුතු වෙනසක් නැතුව මේ විදිහට යෙදෙන්න පුහුණු වෙන්න පුළුවන් හැකියාව දිනු වෙනවා. එතකොට දැනෙන අත්දැකීම් අර කියන විදිහට විතක සමහර දේවල් වලට මනාප ගතියකුත් විතක අමනාප ගතියකුත් ඒ වගේ දේවල් මතුවලා එනවා. එතකොට මෙන්න මේ මනාප මනාපම තමයි යම් කිසි විදිහක දැක දැන ගන්න තියෙන්නේ. අර ගලණය තුල යම් යම් පමණට සමහර වෙලාවට සියුම් විදියට, සමහර වෙලාවට යම් පමණකට ප්‍රබල විදියට මේ ආකාරයේ මනාපමනාප මතුවලා එනවා. ඉතින් මනාපයක් අහම ඒක දිගට තියාගන්නත්, අමනාපයක් අහම ඒක ඉක්මනට ඉවත් කරන්න වගේ උවමනාවකුත් මේ විදියේ ප්‍රතික්‍රියාවකුත් මේක පිටිපස්සේ දකින්න පුළුවන්. ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියාවක් දකින්න පුළුවන්. ඉතින් ඒ විදියට දිගට නිරීක්ෂණය කිරීම තමයි අවශ්‍ය. බලන්න මේ මනාපේ දිගට තියාගන්න දරන උත්සාහය යම් දෙයකට ප්‍රතික්‍රියාවක් විදියට මනාපයක් ඇති වුණා, ඒකට ප්‍රතික්‍රියාවක් විදිහට ඒක තිකට තියාගන්න උත්සාහ කරනවා. අර විදිහට යම් දෙයකට ප්‍රතික්‍රියාවක් විදිහට අවනාපයක් ඇති වෙනවා. ඒකට ප්‍රතික්‍රියාවක් වගේ අරක දිගට ඉක්මනට අයින් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අර නිකන් දාම ප්‍රතික්‍රියාව වගේ මේවා මත පදනම් වෙලා තව එකක් මේ විදිහට ඇති වෙන බව දකින්න පුළුවන්. ඕක අවදිව දැන දැක ගන්නම තමයි තියෙන්නේ. ඔය අත්දැකීම් නැවත නැවත ඔය හරහා යන්නම තමයි තියෙන්නේ. ඒ අවදි භාවයම තමයි ක්‍රමවේදී. එතකොට තේරෙනවා අර මනාපේ වුණත් දිගට පවත්වන්න බෑ. ඒ පවත්වන්න බැරි නිසාම මේ මනාපෙටත් යන්න දෙන්න හැකියාවක් යන්න දෙන ස්වභාවයක් ටික ටික බාර ගන්න පුළුවන්. අමනාපය අපිට ඕන විදිහට අයින් කරන්න බෑ. ඒ අයින් කරන්න බැරි නිසාම අමනාපයට ඉන්න දෙන හැකියාවක් ටික ටික වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට අර යථාර්ථය බාර ගැනීමක් මේ අනිත්‍ය ස්වභාවය බාර ගැනීමක් ටිකෙන් ටික දියුණු වෙලා එවි. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ තමයි ඔය යෙදිලා තියෙන්නේ. ඉතින් දිගට දිගට යෙදෙමු. ඊට පස්සේ අර කියන විදිහට විටක විස්තර බලනවා. විටක විස්තර බලන්න උනන්දුවක් නැති බව පේනවා. ඒ වෙලාවට බලන්න ගියත් වෙහෙසයි. ඒකත් හොඳයි. ඒකත් තේරෙනවානේ වෙහෙස නම් මොකද කරන් තියෙන්නේ. අත්හැරලා දාන්න තියෙන්නේ. එතකොට අන්න විස්තර නොබලා ඉඳීම පහසුයි. ඒකත් එක්ක ක්‍රියාවලියත් එක්ක ඉඳීම පහසුයි කියලා තේරෙන්න පුළුවන්. ඉතින් ඔය වார்த்தාව තුළම අවශ්‍ය පිළිතුරු ටිකක් තියෙනවා. මේක තමයි වැදගත් වෙන්නේ. ඔය විදිහට පුහුණු වෙන කෙනෙක්ට තේරෙනවා තමන් මේ ලියන වார்த்தාව තුළම මේ මතුවලා තියෙන දෙයට පිළිතුරක් දකින්න පුළුවන්. ඉතින් එහෙම එහෙම දිගට යෙදෙමු කියලා තමයි යෝජනා කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා පරයන්කේ වාඩි වී කය සැහැල්ලු කොට මාගේ මූල කමඨහන වන ආනාපාන සතිය සඳහා සූදානම් වීමි. දීර්ඝ ප්‍රශ්වාසයේද කෙටි ආශ්වාසයේද උණුසුම් ප්‍රශ්වාසයේ හා සිසිල් ආශ්වාසයේද නිරීක්ෂණය විය. මද වේලාවක හුස්ම තුනී වී ගියේය. මෙලෙස සෑහෙන වේලාවක් පසු විය. සිතුවිලිද නැති තරම්මේ. මම සිත දෙස බලා සිටියේ. පාදයේ වේදනාවක් දැනි ඒ දෙස බලනවා සමගම ඒ නැති වී ගියේ. ක්‍රමයෙන් හිස හා උඩුකය පැද්දෙන බව දැනුනි. වේගයේ වැඩි වෙමින් මේ සිදුවේ. නතර නොවේ. මා කලබල වී නැවත හුස්මට හිත යොමු කළෙමි. පසුව ක්‍රමයෙන් ඒ නතර විය. බියක් දැනුනි. දිනපතා භාවනා වාර 4-5ක් කරමි. හුස්ම තුනී වී යමින් වැඩි වේලාවක් සිටීමද වෙනදාද සිදුවේ. නමුත් මෙලෙස සිදු වී නොමැත. මාගේ භාවනාව සිදු කළ යුතු ආකාරය පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් වැඩේට ටික ටික බැස්ස ගන්නවා. මේක පිළිබඳ සන්තෝසයි. ඔය විදිහට පරියන්කේක මේ කයේ විකෘති වගේ දේවල් මතුවලා එනවා. ඒ වෙලාවට අපි බිය වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා බලනවා. භූත බලපෑමක්ද කියලා හිතෙන්න පුළුවන් නේද? එහෙමත් තියෙනවානේ. ඔය එක එක ඒවා එක එක සැක සංකා මතුවලා එනවා. ඉතින් ඒ සියල්ල මේකේ ක්‍රියාවලියේ කොටසක්. මේ පුහුණුවේ කොටසක්. නමුත් වැඩි වැඩියෙන් මේ වෙන දේ බාරගත්තාම ඒ කයේ විකෘතියක් මතුවලා ආවත් ඒක යම් වේලාවක් තිබිලා නවතත් නැති වෙලා යනවා. ඉතින් බලන්න පුළුවන් අය කය විකෘතියත් එක්ක ඉඳීම කොහමද, හුස්මත් එක්ක ඉඳීම කොහමද කියලා. ওই වார்த்தාවේ සංසන්දනයකුත් තියෙනවානේ. ඒක මම එකපාරට කියන්නේ යන්නේ නැහැ මේක කරන්න කියලා. ඒ වෙනුවට ඔය යෙදිලා තියෙන විදිය හොඳයි. දිගට දිගට යෙදෙන්න. මම පළවෙනි පාර ඔහොම දෙයක් දැක්කේ ආවේ. හැබැයි ඉදිරියට තව තව වැඩි වැඩියෙන් දකින්න ලැබෙයි. ඔක යම්කිසි අවධියක් කියන්නේ ඔය කය විකෘති මතුවෙන අවධියක් එනවා. මේ අවධියේදී මොනවා කළවත් නවත්තන්න බෑ. නවත්තන්න ගියොත් ලෙඩක්. අනිතක බිය වෙලා සැකසංක හදාගෙන ඇත්තේ වැඩකුත් නෑ. මේ යථා ස්වභාවය පෙන්නුම් කරන්න පටන් ගන්න සලකුණු තමයි තියෙන්නේ. ඒකට සාදර වෙන්න. ඒකට සාදර වෙන්න, මේ වෙන වැඩේට සාදර වෙන්න, ඒකේ ගැටලුවක් නැහැ. එහෙම බියක් මතු වෙලා එනවා, සැක සංක මතු වෙලා එනවා, මේ විදිහට මේ මොකක් හරි බලපෑමක්ද කියලා හිතෙනවා. ඒ ඔක්කොම නිරීක්ෂණය කරමින් මේ මට බියකුත් මතු වෙනවා, මේ සැක සංකාවකුත් මතු වෙනවා, මේ වෙන මොකක් හරි බලපෑමක්ද කියලා හිතෙනවා කියලා ওই විදිහට ওই ක්‍රියාවලිය එක්කීමු. ඒක තමයි කරේ යුත්තේ. ඔය වෙන දේවල් වලට අනුග්‍රහ කරන්න යන්නෙත් නෑ අපි. ඒ වෙනුවට නැවත නැවත හුස්මට එන්න පුළුවනි, අර වගේ බියක් සැක සංකාවක් තියෙන වෙලාවට හුස්මට සාපේක්ෂව තමයි මේ සියලු දේ නිරීක්ෂණය කළ යුත්තේ. ඒ විදිහේ විශ්වාසයකින් ඔය පරීක්ෂණය දිගට යෙදීම තමයි ක්‍රමවේදී.
එහෙමයි ස්වාමීන් වහන්ස. උදේ මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
හොඳයි, අපිට තව වෙලාව ඉතුරු වෙලා දිනවා. වාචිකව අමතාන් වර්තාවක ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සලා පෙන්වන්න. එතකොට අපිට මයික් එක අන්මියුට් කරලා අවස්ථාව ලබා දෙන්න පුළුවන්. චැට් එකේ ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් ඒක තමයි. උදේ පොඩ්ඩක් ඉන්න මම ඒක අරන්. හරි, ආ කියන්නේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාවේදීද අනෙකුත් අවස්ථාවලදීද කිසිවක් මේයයි නම් නොකරයි. සිදුවීම් ඔහේ සිදුවේ. ඇතැම් කාරණා ඔස්සේ සිත ගියද ඒ බව දකි. ඒ ගැන වදවීමක් නැත. ආතක් පාතක් නැති තැනක අතරමං වූවා මෙනි. මං සලකුණු නැති වූවා මෙනි. වාර්තාවක් ලිවීමට දෙයක් නැත. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, ආතප්පාත නැති එකම තමයි හොඳ. තියුණොත් ලෙඩක්. තියුණොත් ලෙඩක් කියලා හිතට දාගත්තාම හරි. ඒකින්ද ආතප්පාත නැති බව, ඒක තමයි යථා ස්වභාවය කියන එක තේරුම් ගැනීමක්ම තමයි මේ භාවනාවක් ප්‍රතිපදාවක් කියන්නේ. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නවා භාවනා නොකරපු කට්ටිය ආතප්පාතක් තියනවා කියලා. මේක නිසා මම ආරක්ෂිතයි, මේ පුද්ගලයෝ මගේ දිහා බලනවා, ඒගොල්ලෝ මාව ඇහේ මුණේ තියාගෙන ආරක්ෂා කරනවා කියලා ඔහොම විශ්වාස අපි ළඟ තියෙනවා. මේක නිසා අතප්පාතක් තියෙනවා, මෙහෙම මෙහෙම මම ආරක්ෂිතයි කියලා. නමුත් ඒ ආරක්ෂිත බවට තියෙන විශ්වාසයම මිරිඟුවක්. ඒ ආරක්ෂිත බවට තියෙන විශ්වාසයම බොරුවක්. ඒ විශ්වාසය අපි බොරුවක් කීව පමණින් හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේක බොරුවක් බව දැන දැක ගන්න ඕනේ. ඒ දැන දැක ගන්න ක්‍රමේ තමයි ඔය තියෙන්නේ. මේ විදිහට මේ ආතප්පතක් නැති බව වැඩි වැඩියෙන් තේරුම් යනවා. මේ ලෝකේ සුරක්ෂිත ස්වභාවයක් නැති බව තේරුම් යනවා. මේකේ පිහිටක් නැති බව තේරුම් යනවා. අන්නේ තේරුම් ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද තමයි මේ භාවනාවක් වුණුවක් කියන්නේ. එතකොට පටන් ගන්න ඇත්තටම ආතප්පතක් ඇති තැනකින්. හොඳ ස්ථාවරයි, හොඳට පිහිටි, හොඳ ආරක්ෂිතයි. මේ වැට කඩුලු හදලා ඉන්ෂුරන්ස් දාලා මම මේ විදියට බොහොම ආරක්ෂාකාරීව ඉන්නවා කියන තැනකින් තමයි ආධුනිකයෙක් පටන් ගන්න. නමුත් කාලය තිස්සේ කරගෙන කරගෙන යනකොට අර අතප්පාතක් තියුණාද ඒක නැති වෙලා යාමම තමයි සිද්ධ වෙන්නේ. ආරක්ෂාවක් පිහිටක් තියනවා කියලා හිතා ඉඳියද ඒක නැති වෙලා යාමම තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් අපිට ටිකක් දරන්න අමාරුයි වගේ කියලා හිතෙන්න පුළුවනි. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික කරගෙන යනකොට ඒ හැකියාව ශක්තිය දිනු වෙනවා. ඒ මොකද මෙහෙම කරේ නැත්තම් මොකද තියෙන අවදානම කියලා ගත්තොත් අන්න මරණ මොහොතේ කොහොමත් තේරෙනවා ආතප්පාතක් නැති බව. මේ වෙලාවට පමා වැඩි, අර කියන්නේ නිකන් පමා වැඩි, ඔබ පමා වැඩි, අර මොකද හමුනේ පමා වැඩි වෙලයි කියලා, ඒ වගේ තමයි. එතකොට පමා වැඩි. එතකොට බිය වෙලා, කම්පණය වෙලා, අර විදියට අසරණ වෙලා, හඬා වැළපිලා, ඔන්න මරණයට මුණ දෙනවා. ඉතින් එතකොට උප්පත්තිය පිළිබඳ කතා කරන්න දෙයක් නැහැනේ. ඒ වගේ මානසිකත්වයකින් මරණයට මුණ දුන්නාම ඉතින් ඒක තමයි වැඩේ. ජීවිත කාලයක් පුරාවට අතප්පාතක් තියෙනවා කියලා හිතාගෙන ඉඳියා අන්තිම මොහොතේ යථා ස්වභාවය පෙවුනා. පෙවුනහම නිකන් අර මාසෝන දැක්කා වගේ බය වෙලා තමයි මරණයටපත් වෙන්නේ. ඔය සමහර කෙනෙක් කියන නිකන් අනේ හරිම පීස්ෆුල් විදියට මැරිලා ගියා කියලා. ඒ කයෙන්නේ, ඒ කයෙන්නේ එහෙම පේන්නේ බාහිරට. නමුත් හිත තුළ අර විදිහේම ක්‍රියාවලියක්, මහා බියකරු ක්‍රියාවලියක් හරහා ගිහිල්ලා තමයි ඔය ඉරණමට ලක් වෙන්නේ. අර සිහි නැති කෙනෙක් වුණත්, ඔය නිින්දෙන් මැරෙන කෙනෙක් වුණත් මොන විදිහේ මානසික තත්ත්වකින් ඒ අවසන් මොහොත විඳිනවාද කියලා අපි දන්නේ නැහැ. දැන් මට මතකයි අපේ ඥාතියෙක් මරණයට පත් වුණා නිින්දෙන්. මේ පහවදා උදේ තමයි දන්නේ. හැබැයි මේ නිින්දෙදී අසුචි පහ වෙලා, ඒ විදිහට මුත්‍රා පහ වෙලා, ඒ විදිහට තමයි මරණය සිද්ධ වෙලා තියුණේ. එතකොට ඒ නිින්දෙදී නමුත් මොකද්දෝ දෙයක් ක්‍රියාවලියක් කරා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ ඒ වගේ මරණයක් පීස්ෆුල් කියලා. ඒක එහෙම නෑ, එහෙම කියන්න අමාරුයි. ඒක නිසා එන්නේ අවිනිශ්චිත භාවය, ආතප්පාදා නැති ගතිය. කලින්ම මේ ඇඟේ පණ තියෙනකොටම, මේ ලෙඩ රෝගක් දුකක් නැතිකොට, මරණීය වේදනාවක් මේ කය තුළ නැතිකොට තේරුම් ගත්තොත් යහපත්. ඒක තමයි අවශ්‍යතාවය. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන අර නරකෙස් පහළ වුණා කියලා කියන්නේ මේ සුදු කෙස් එනකොටම, සුදු කෙස් එනකොටම නිකන් මේ යථා ස්වභාවය තේරුම් අරගෙන මේ වගේ ප්‍රතිපදාවකට බැස ගන්නවා. මට නරකෙස් පහළ වුණා, මම මේ පැවිද්දකට ප්‍රතිපදාවකට යන්න කාලේ හරි මට කියලා. ඇහෙනවද?
දැන්
ඒක මේ මොකක් හරි මියුට් කතාවක් ගියා. මේ ඇහෙනව නේද දැන්?
පැහැදිලි. එහෙමයි ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
හරි, එතකොට සුදු කෙස් එනකොට අර විදියට මේ මට මේ නරකෙස් පහළ වෙලා තියෙනවා කියලා, මේ දේවදූතය පහළ වෙලා තියෙනවා කියලා අර විදියට පැවිද්දකට ප්‍රතිපදාවකට යනවා. ඉතින් මේ ඒ පළවෙනි සලකුණ එනකොටම වගේ. නමුත් ඒ සලකුණ එන්න කලිනුත් සමහර වෙලාවට මේ ඒ ඉරණමට ලක් වෙන පිරිසුත් තරුණ වයසේ කුඩා අවදීදී වුණත් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ අවිනිශ්චිත භාවයක් තියෙනවා. පහුගිය දවසක ආමඳුරු කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ සෑහෙන සුදු මේ නරකෙස් පහළ වෙලාලු. මං කිව්වා ඒවා නම් පහළ වුණේ මට මේ 20 ගණන් වල කියලා. 20 ගණන් 20 මුල, 20 මුල නිකන් ගහ ගහ දෙකක් සුදු වෙන්න පටන් ගත්තා. ඒ දවස්වලම පහළ වෙලා තියලා තියෙන්නේ දැක්කේ නැති වුණාට. මොකද පේන්න කාලයක් ගියා සෑහෙන්න. තවත් අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා තමයි යකෝ මෙන්න මේ දේවදූතය පහළ වෙලා කියලා පේනුනේ. එතකොට තමයි එතකන් තියුණත් පේන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මරණ මොහොත වෙනකන් ඉඳියොත් පමා වැඩි. මරණ මොහොත කොයි වෙලාවේද කියලා දන්නේ නැහැ. එහෙම අවිනිශ්චිත භාවයකුත් තියෙනවානේ. ඒකයි වැඩි. 80ක් ගැරන්ටි කරලා තියෙනවා නම්, මේ ගැරන්ටි එකක් තියෙනවා නම් හරි. එහෙමත් නැහැ. ඉතින් ඒක නිසා ඔන්න ඔය ආතප්පාතක් නැති බව, පිළිසරණක් නැති බව දැන ගැනීමම තමයි මේ ප්‍රතිපදාව වෙන්නේ. ඒක කොහොමද දකින්න ලැබෙනවා? ජීවිත කාලයක් ඇතුළත යම් අවස්ථාවකදී දකින්න ලැබෙනවා. ඒ දකින අවස්ථාව පමා වැඩි වුණොත් අපරාධීති. ඒක නිසා කල් තියා ඔය බව දැන දැක ගන්න කියලා අපි යෝජනා කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් වார்த்தාවක් දැන් මේ ලැබුණා. ඒකත් ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
තවත් ඡන්ද ප්‍රතිඵලයක්.
එහෙමයි අපේ. ආනාපානයේ කිති වේලාවකින් නොදැනීයයි. ඉන්පසු දණහිස් වේදනාව, බඩේ වේදනාව ආදී වේදනා ගොඩක් දැනේ. පසුව එකම වේදනාවක් බවට පත් වෙනවා. සිතවිලි ආවත් ගැටලුවක් නොවේ. එපමණයි ස්වාමීන් වහන්සේ.
ඔව්, එතකොට ඒ දණිස් වේදනාවක් මේ හෝස්ට් ප්‍රශ්නයක් තියෙනවා. මම කරි මියුට් වෙනවානේ. සුශාන්ත මොකෝ දන්නේ නැනේ.
පොටෙන්ස් විනාස මේ මම ඇත්තටම අන්මියුට් කරා. අනිත් අයට මම මේක මේවා කරන්න අපට දැන් බලන්න සමිනාස් දැන් කවුරු අන්මියුට් කරලා තියෙනවා.
හරි, එතකොට ওই විදියට දනිසේ වේදනාවක්, බඩේ වේදනාවක් මේ විදියට පටන් ගන්න මේ වැඩේ අන්තිමට වේදනා ගුලියක් බවට පත් වෙනවා දැක දැන ගන්න පුළුවන්. එතකොට ඒ විදිහේ වේදනාවේ යථා ස්වභාවය ටික ටික දැනගන්න පුළුවන් අවධියක් තමයි මතුවලා ඉන්නේ තියෙන්නේ. එතකොට ඒක අපි අර වේදනාවට තියෙන අපුල ගතිය, බිය ගතිය පොඩ්ඩක් පැත්තකින් තියලා බලන්න ගත්තොත් හරිම අමුතු ආකර්ෂණීය අවධියක් බවට පත් වෙනවා. සිතවිලි ආවත් වේදනා තියෙනකොට ප්‍රශ්න නෙමෙයි සිතුවිලි. ඉතින් ඒ විදිහේ අවධියකට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒක ඉතින් සුබ ලකුණක් විදියට අරගමු. ඔය විදියට වේදනාව දැන දැකගත්තොත් අන ජීවිතේ ලොකු පරිවර්තනයක් සඳහා ඒ දේ හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය හැම දෙයකටම කෙන්ද්‍රි ගාන ගතිය, මොන දේ වුණත් කෙන්ද්‍රි ගානවනේ. දවසකට පැන්ඩෝල් දෙකක් විතර බොන බියන් නැතුව යැපෙන්න බෑනේ. ඒ වගේ තත්ත තියෙන කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ විදිහේ දේවල් මග අරගන්න පුළුවන්. මේ ජීවිතේ කියන්නේ මේ ඉතින් යම් කිසි ඝර්ෂණයක් තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ ඝර්ෂණය දරාගෙන යාමක් මිසක් ඕකට කෙඳිරි ගාලා වැඩකුත් නෑ ඉතින්. පැනඩෝල් වල එක්ක අපේ තරහකුත් නෑ. නමුත් ඉතින් වේදනානාශක ගහලා මේ අන්තරේ දුවවල වැඩකුත් නෑනේ. ඉතින් ඒකින්ද ඔය කය පඩ නඩත්තු කරනවා කියන්නේ අතපය හිරෙනවා, තුවාල වෙනවා, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔච්චර පරිස්සම් වුණත් බෑනේ කරන්නේ. පරිස්සම් වෙන එක තමයි ලෙඩේට හිතලා තියෙන්නේ. එතකොට බලනකොට මේ ඊට පස්සේ අනිත් පැත්තෙන් අසනීපෙනවා. ඒව නැතුවත් බෑ කරන්න. ඉතින් මේ කය පවත්වනවා, නඩත්තු කරනවා කියන්නේම ඝර්ෂණයක් තියෙනවා. ඒතර ඒ තුල අර විදිහේ වේදනාවක්, වෙහසක්, පීඩාවක් දරන්න වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒකේ යථාර්ථය විදිහට බාර ගන්න පුළුවන් හැකියාව තමයි මේ විදිහේ භාවනාවක පුහුණුවක යෙදෙන කෙනෙක්ට දියුණු වෙන්නේ. ඔය ජීවිතයේ ඔය කෙන්දිරි ගාන ගතිය සෑහෙන අඩු වෙලා යන්න හේතු වෙන ඔය වගේ මුහුණ දීමක් හැකියාවක්. ඉතින් තම තමුන්ගේ මට්ටමේ ටිකෙන් ටික කරලා බලන්න. සාමාන්‍ය වැඩි වෙලාවක් ඉඳියොත් වැඩි වැඩි පැතිකඩ ඔය වේදනාවේ දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට අර ක්ලාන්ත වෙලා මරණ ගතියටම මරණයම දැක ගන්න පුළුවන් තත්යකට පවා ඕක වර්ධනය වෙලා එනවා. එච්චර දරන්න අමාරුයි. එතකොට අර කය ක්ලාන්ත වෙලා දාඩිය දාලා සමහර වෙලාවට මේ අසුචි මුත්‍රා පහ වෙන ගන්නට ඔය පරියන්කෙක උනත් එන්න පුළුවන්. ඉතින් ඒවා තම තමුන්ගේ හැකියාවට ශක්ති ප්‍රමාණයට ටික ටික දරාගෙන අත්දකින්න එක තමයි ක්‍රමවේදී. ඉතින් එහෙම අත්දකින්න කෙනෙක්ට තේරෙනවා මේ නිකම් පොඩි පොඩි අසනීප වලට කෙන්ද්‍රි ගාන ගතිය, මේ පොඩ්ඩක් ඔලුව කැක්කමක් අහම මේ දවසම ඒ ඔලුව කැක්කම මත වෙනස් වෙන ගතිය, මේ කයේ පොඩි තුවාලයක් අපහසුවක් ආම ඒකට අඬා වැළපෙන ගතිය, මේ වගේ දේවල් ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා. අන්න ඒ හැකියාව දිනු වෙන සඳහා අවශ්‍ය අවධියක් තමයි පසු වෙන්නේ. ඉතින් ටිකක් ධෛර්ය සම්පන්නව මුණ දෙන්න කියලා අපි කියමු නේද?
ඒමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ ඊට වාර්තා නම් එපමණයි වානි.
අපේ වාර්තා ඉදිරිපත් කරන්න තියෙන කාල වේලාව නම් දැන් ඉවරයි. මට පේන්නත් නෑ කවුරුවත් ඉදිරිපත් වෙනවා වාචික වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒක නිසා උපාලි අපි ධම්මකසල ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු ධර්ම දේශනාව අවත්වන ලෙස.
සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ අද දවසේ අපේ වැඩසටහනේ ප්‍රථම භාගයේ වන කමඨාන් වාර්තාවලට උපදෙස් ලබා දීම, ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමත් සිද්ධ කරනු ලැබුවා. අප කෙරෙහි අනුකම්පාවෙන් දෙවනි භාගයේ වන ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කර අප කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්ට සිද්ධ කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නම් මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා මනං පනිදාය, සම්මා වාචං ච බහසිය, සම්මා කම්මානි කත්වාන කායේන ඉද පුගලෝ බහුසුතෝ පුඤ්ඤකරෝ අපස්මින් ඉද ජීවිතේ කායස්ස බේදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපපජ්ජති තී.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්සේ, මේනින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, සාමාන්‍යයෙන් අපි අපිරිසිදු දෙයක්, කුණු ගෑවිච්ච දෙයක්, මේ වගේ දෙයක් දැක්කොත් අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව තමයි මෙතනින් අපි ඉවත් වීමක් සිද්ධ කරනවා. මේ අසුචි ගෑවිලා තියෙනවා, මේ අපිරිසිදු වෙලා තියෙනවා, මෙතන ගන්ධස්සාරයක් තියෙනවා කියලා. ඔය විදිහට සාමාන්‍යයෙන් මෙතනින් නික්ම යාම තමයි අපි සිද්ධ කරන්නේ, ඉවත් වීම තමයි සිද්ධ කරන්නේ. ඉවත් වෙලා අපි වෙන තැනක පිරිසිදු බවක් හොයාගෙන ගමන් කරනවා. මේ කුණු ගෑවිච්ච නැති තැනකට ගියොත් හොඳයි, මේ අසුචි නැති තැනකට ගියොත් හොඳයි, මේ ගන්ධස්සාරේ නැති තැනකට ගියොත් හොඳයි කියලා. ඉතින් වෙන තැනකට ගමන් කිරීම තමයි සාමාන්‍ය ප්‍රතික්‍රියාව. නමුත් ඇත්තටම මේ කුණු ගෑවිලා තියෙන තැන, මේ අසුචි ගෑවිලා තියෙන තැන, මේ ගන්ධස්සාරේ තියෙන තැන, මෙතනම යම් ආකාරයකට පිරිසිදු කිරීමකට ලක්කරොත් අන්න ඒ ක්‍රියාවලිය හරහා අපිට දවසක අර අසුචි තියුණ තැනම පිරිසිදු භාවයක්, අර ගන්ධස්සාරේ තියුණ තැනම පිරිසිදු භාවයක්, අර කුණු ගෑවිලා තියුණ තැනම පිරිසිදු භාවයක් දැක ගන්න පුළුවන්. අන්න කෙනෙක් වෙන තැනක පිරිසිදු බවක් හොයාගෙන මෙතන මග ඇරලා යද්දි තවත් කෙනෙක් මෙතනම පිරිසිදු කිරීම තුළින් අර අසුචි හරහා පිරිසිදු භාවයක්, ගන්ධස්සාරය කුණු හරහා පිරිසිදු භාවයක් හොයාගන්නවා. ඉතින් එන්නේ විදිහේ අදහසක් තමයි සාමාන්‍ය මේ භාවනාවක් පුහුණුවක් පිළිබඳත් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රතිපදාව පිළිබඳත් සඳහන් වෙන්නේ. එතකොට මේ කෙනෙක්ගේ හිත අන්න ගන්ධස්සාරයක් කුණු ගෑවිච්ච අසුචි මේ විදිහේ ස්වභාවයක් තමයි කාකා තුලත් තියෙන්නේ. එතකොට කෙනෙක් මේක මගහැරලා යන්න උත්සාහ කරනවා, මෙතන නම් හරියන්නේ නැහැ, මේ අසුචි ඉඳලා හරියන්නේ නැහැ කියලා අන්න වෙන තැනක පිරිසුදු භාවයක් හොයාගෙන යනවා. සමහර වෙලාවට සුදු ඇඳගෙන ඉන්නවා නේද? නිකන් අමෝරාවෙන් සුදු අඳින කට්ටිය ඉන්නේ. ඇතුළ එන කුණු. ඒක තමයි අර සුදක් විදහා පාන්නේ, නිකන් අමෝරාවෙන් සුදු අඳිනවා. ඔය පන්සලකට යනකොට සුදු ඇඳිල්ලක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට අන අමෝරාවෙන් සුදු ඇඳලා පෙන්눔 කරන්න උත්සාහ කරනවා පිරිසුදු භාවයක්. එහෙම නැත්නම් අපි සිල් සමාදන් වෙලා. සිල් සමාදන් වෙන එක හොඳයි. ඒක නරකක් නැහැ. නමුත් සිල් සමාදන් වෙලා සීලේ බලෙන් පිරිසුදු භාවයක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ආරාණ්‍යයකට පන්සලකට ගිහිල්ලා ඒ ස්ථානයේ බලෙන් පිරිසුදු භාවයක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට නොයෙකුත් බාහිරේ පිරිසිදු භාවයක් හොයාගෙන යනවා වගේ මේ තැනැත්තා මේ විවිධ උපක්‍රමවල යෙදෙනවා. නමුත් ඒ උපක්‍රමවල යෙදුනට ඒව එච්චර සාර්ථක නැහැ. සාර්ථක නැහැ. අර වෙන තැනක පිරිසිදු භාවය හොයනවා කියන එක බොරු කතන්දරයක්. දැන් පහුගිය දවස්වල කවුදෝ කෙනෙක්, අපි කියමු හාමුදුරු කෙනෙක් කියලා. හාමුදුරු කෙනෙක් මේ බැලූ බැලුවට මේ බුදු පිළිම, බුදු රැස්මාලා, බෝකොළ ඕවා එල්ලගෙන තමුන්ගේ කුටියේ කාමරේ පුරාවට බැලූ බැලුවට කොහෙට හැරෙව්වත් පේන්නේ බුදු රැස්මාලාවක්, බෝකොළයක්, අර විදිහ බුදු පිළිමයක්, ওই විදිහ දේවල් තමයි පේන්නේ. ඉතින් මෙහෙම එල්ලගෙන මෙහෙම වටපිටාව සරසලා මේ හාමුදුරු කියනවා මොකද්ද බලන්නකෝ, මගේ මට කිසි කෙලෙසයක් එන්නේ නැහෙනි, කෙලෙසයක් එන්නේ නැහෙනි, මේ කිසි දෙයක් නැහෙනි, කෙලෙස් ස්වභාවයක් දකින්න දෙයක් නැහෙනි. ඉත බැලු බැලුවත මේ විදිහේ බෝකොළ, බුදු රැස්මාලා, බුදු පිළිම තමයි තියෙන්නේ. ඒකින්ද කවදාවත් මට කෙලෙසයක් එන්නේ නැහැ. එහෙම කිව්වට ඔච්චර බුදු රැස්මාලා එල්ලලා තියෙන්නෙම, ඔය බුදු පිළිම ඔච්චර එල්ලගෙන ඉන්නෙම, ඔච්චර බෝකොළ සරසලා තියෙන්නෙම වෙන මොකුත් නෙමෙයි, කෙලස් බලේම තමයි ඉතින්. ඈ මොකද බයයි වෙන මොකක් හරි වෙවුනොත් අන්න ඇතුළත තියෙන අර කුණු ගතිය, අසුචි, අර ගන්ධස්සාරේ ඔන්න එළියට මතුවෙලා එයි කියලා. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් තියෙනවා. ඕක නිකන් අර බාහිරෙන් සුදුවන් දෝලා අර විදිහට වෙන තැනකට ගිහිල්ලා එහෙම නැත්නම් මේ වටපිටාව මේ වගේ නිකන් ආගමික හැඟීමක් එන දේවල් වලින් සරසලා මේක ගොඩ දාන්න බෑ. බෑ එහෙම කරන්න බෑ. ඒ වෙනුවට තේරුම් ගත යුත්ත තමයි මේ ඇතුළත කුණක් තියෙන්නේ. ඒක මේ මගහැරලා හරියන්නේ නැහැ. මගහැරීම තුලින් සාර්ථකත්වයක් ගන්න බෑ. දැන් පහුගිය දවසක කොළඹ ගියා. කොළඹ වැඩසටහනකට ගිහිල්ලා එතනේ දානේ ගන්න සමහර දවස්වලට යනවා. මොකද්ද තට්ටු 37ක අපාර්ට්මන්ට් එකකට තට්ටු 37ක්. හරි සෝක් රූෆ් ටොප් එකට ගියාම මුළු කොළඹම දැක දැනගන්න පුළුවන්. ඉතින් ඒ යනවා. ඒ හරි මහත්තයෙක් ඇවිල්ලා අනේ හරි සද්දාවෙන් වඩම් මෝගෙන යනවා. ඉතින් ගිහිල්ලා ඔහොම යනකොට දැන් ලිෆ්ට් එකේ ඉතින් උඩට යනවා. යනකොට මේ එයයි ඒ මහත්තයයි තව කොහෙන් දෙතෙන් හම්බිච්ච තව නෝනා කෙනෙකුයි මමයි ඉතින් ලිෆ්ට් එකේ උඩට ගියා. ඉතින් යනකොට ඔය අතරමැද තට්ටුවක 30 ගානක් යනකොට ඉතින් තියෙනවානේ තව අතරමැද තට්ටු ගොඩක්. තට්ටුවක මේ දොර ඇරුණා. ඇරුණාම ආවා මේ ඔය ඒ ජපන් චීන වගේ සම්භාවයක් තියෙන වගේ පෙනුමක් තමයි තියුනේ. මේ තරුණ කාන්තාවක් ස්විමින් කිට් එකක් ඇඳගෙන අර තුවායකුත් පෙරලගෙන වතුර බේරි බේරි ඉතින් අර පූල් එක තියෙන තට්ටුවේද කොහෙදෝ. ඉතින් ඒ මනුස්සයා මේ කොහෙදෝ ගිහිල්ලා ඉතින් තමුන්ගේ මේ ඒ වැඩ කටයුතු කරගෙන ආවා. ඉතින් දොර ඇරුණා. ඇරුණාම හාමුදුරු කෙනෙකුයි තව දෙන්නෙකුයි. ඉතින් ඊට පස්සේ අර බෞද්ධ නැඹුරුවක් තියෙන රටක නිසාද කොහෙදෝ ඇතුළට එන්නේ නැතුව එහෙම මගැරලා යන්න ගියා. ඉතින් ආපහු දොර ඇහුණා. දැන් අර මනුස්සයෝ දෙන්න මග දිගට බයිනවා. දැන් තට්ටු ඉතුරු ගාන යනකම් බයිනවා. බලන්නකෝ මේ කිසි චර්යාවක් නැහැ මේ මිනිස්සුන්ගේ. මේ කොච්චර කියලා තියනවද මේ පබ්ලික් ඒරියාස් වලට එන්න එපා ඔහොම කියලා. එහෙම කී කිය ඉතින් අර බැන බැන යනවා. බැන බැන යනවා. මම බැලුවේ ඉතින් මේක දැක්කයි කියලා මාව ඇවිස්සුනා නන්නේ. එතන අවුල තියෙන්නේ. නිකන් අහේනියට ඇවිස්සෙනවද කියලානේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමද කියලානේ. ඉතින් එහෙම බැලුවට එහෙම ලොකු වෙනසක් චන්සලයක් උනේ නැහැ. මාරි ඩොයිට වැඩි ඒවා දැකලා තියෙන ඉඳන් දන්නේ නැහැ. එසේ නමුත් අර ඒක ලොකු බලපෑමක් දැනුනේ නැහැ මට. නමුත් අර දෙන්න අර යතර මගේ යන ටික ඔක්කොම බැන බැන තමයි ගියේ. බැන බැන තමයි ගියේ. ඉතින් ඒ බාහිරේ පිරිසිදුව හොයන්න ගියාම ඕකයි තියෙන අවුල. අර ඉදියේ වටපිටාවේ උන්ට බයිනවා. උන්ගේ ඇඳුම් මස්සන්න හදනවා. අර පළලා වැඩි කියලා ඒක ඇල්ල වහන්න හදනවා. නේද? යටට අඳවන්න හදනවා. ඉතින් ඔය වගේ විකාර තමයි මේ කරන්න පුළුවන්. නමුත් යථාර්ථයට වඩා වෙනස්. අර ඇතුළත කොක්ක තියනවා නම් ඇතුළත ගන්ධස්සාරයක් තියනවා නම් අන්න ඕක තමයි අවුල තියෙන්නේ. බාහිරේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. බාහිරේ හොයාගෙන වෙන තැනක හොයාගෙන ගිහිල්ලා පිරිසිදු බවක් හොයන්න බෑ. අහොර කරන්න බෑ. ඒ වෙනුවට මේ ඇතුළත මේ කුණු ගොඩම පිරිසිදු කළ යුතුයි. මේ ගන්ධස්සාරයම පිරිසිදු කළ යුතුයි. මේ අසුචියම පිරිසිදු කළ යුතුයි. ඒ කුණු ගොඩයම තුල පිරිසිදු භාවයක් දකින්න පුළුවන්. ඒ ගන්ධස්සාරය තුල පිරිසිදු භාවයක් දකින්න පුළුවන්. ඒ අසුචිය තුලම පිරිසිදු භාවයක් දකින්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රතිපදා වෙන්නේ. ඒක තමයි මේ පුහුණුව වෙන්නේ. එහෙම නැතුව මේ වෙනකොට හරි පිරිසිදු භාවයක් හොයා ගැනීමක් නෙමෙයි. මේ කුණු ගඳ ගහන මේ අසුචි මේ කුණු ගෑවිච්ච මේ හිතේ තුලම පිරිසිදු සුපිරිසිදු ස්වභාවයක් දවසක දැක දැනගන්න පුළුවන්. ඒ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තමයි භාවනාවක් පුහුණුවක් විදියට අපි හඳුන්වලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන කතාවත් එක්ක අපි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන දේ පිළිබඳ ගත්තොත් අර ගිය සතියේ සම්බන්ධ වුණා නම් ගිය සතියේ තියුණ ගාථාව මේ පිරිස ඇහුවා නම් ඕකෙම අනිත් පැත්ත තියුණේ. ඕකෙම අනිත් පැත්ත තියුණේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ අපිරිසිදු පැත්තක් වගේ එදා පෙන්නලා ඊට පස්සේ අද දවසේ ඒකෙම අනිත් පැත්ත ඉදිරිපත් කරනවා. නිකම් මේ ගාථාන වෙන තියුණ නැද්ද කියන්නේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. නමුත් මේ ඇත්තටම මේ අදහස වෙන්නේ අර අපිරිසිදුව තුළම පිරිසිදුවක් හෙවීම. එතකොට ඒ අපිරිසිදුව ඒ අපුල ගිය සතිය ඉදිරිපත් කළා. ඊට කලින් සූත්‍රය ඉදිරිපත් කළා. අද දවසේ අන්න ඒකෙම අනිත් පැත්ත. ඒකෙම අනිත් පැත්ත මේ විදියට එතනම පිරිසිදු කිරීම තුළ දැක දැන ගන්න පුළුවන් මේ වෙනස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් එදා තිබුණි මිච්ඡාමනං පනිදාය, මිච්ඡා වාචංච බහසිත, මිච්ඡා කම්මානිකත්වාන, කායේන උද පුග්ගලෝ, අපස්සුතා පුඤ්ඤකරෝ, අපස්මින් ඉද ජීවිතේ, කායස වේදා දුප්පඤ්ඤෝ, නිරයන් සෝප පජ්ජති ඉති. නන්න මිච්ඡාමනං, මිච්ඡා වාචා, මිච්ඡා කම්මා, මේ විදිහට වැරදි විදිහට මනස පිහිටවාගෙන වැරදි විදියට වචනය කය පිහිටවාගෙන මේ කයෙන් යම් දෙයක් කරනවද මේ පුද්ගලයා අපස්සුතා මේ අල්ප වශයෙන් මෙයා දහම දන්නේ අපුඤ්ඤ කරෝ කියලා තමයි තමයි තියුනේ මේ පව් කරනවා අපස්මින් ඉද ජීවිතේ මේ කෙටි ජීවිතයක් වන මේ සුළු කාලයක් වන මේ ජීවිතේ මෙහෙම කල් ගෙවලා කායස බේදා දුප්පඤ්ඤෝ නිරයන් සෝපජ්ජති මේ විදියට මේ කය බිඳීමෙන් පසු මේ මෝඩයා නිරයේ උපත්ති ලැබනවා කියලා නේ කිව්වේ. එතකොට ඒකෙම ඒ අපිරිසුදු ඒ කුණ ඒ අසුචිය ම අනිත් පැත්ත හරවලා වෙනස් විදියකට පෙන්නනවා. එකම දේ ආයේ මනුස්සයා වෙනස් වුණාද නැහැ. එකම දේ මොකද්ද ඊට පස්සේ කියනවා සම්මා මනං පනිදාය සම්මා වාචංච බහසිත සම්මා කම්මානි කත්තාන කායේන දුපුග්ගලෝ දැන් අපස්සුතා වෙනකොට බහුස්සුතෝ අන්න පුඤ්ඤකරෝ වෙනකොට පුඤ්ඤකරෝ අපස්මින් ඉද ජීවිතේ කායස බේදා දුසප්පඤ්ඤෝ සග්ගං සෝපජ්ජතිති අර විදියට ප්‍රඥාවන්ත පුද්ගලයා එන්න ස්වර්ගයේ උපත්තිය ලබනවා කියලා අර අර කුණම පිරිසුදු කිරීමක් ගැන තමයි ඔය කියන්නේ. අර විදියට මිච්ඡා විදියට පිහිටව ගත්ත මනස වචන කය වෙනුවට සම්මා විදියට පිහිටව ගත්තාම අන්න මොකද වෙන්නේ මේ තැනත්තා මේ ක්‍රියාවලිය තුලින්ම අපස්සුත වෙනුවට බහුස්සුත බවට පත් වෙනවා. ආ මේ දහම වැඩි වැඩියෙන් අහලා තියෙනවා මේ ඒ වෙනස තමන් තුළ සිද්ධ වෙලා තියෙනවා. අපුඤ්ඤ කරෝ වෙනකොට පුඤ්ඤ කරෝ වෙනවා. අර විදියට පව් කරනවා වෙනකොට පින් කරන තැනත් එබ්බවට නැත්නම් අකුසල් කරනවා වෙනකොට කුසල් කරන තැනත් එබ්බවට මේ තැනත් පත් වෙනවා. අපස්මින් ඉඳ ජීවිතය අර විදිය කෙටි ජීවිතයක් මේ සුළු ජීවිතයක් ලැබිලා තියෙන මේ තැනත් මේ විදියට කල් ගෙවීමෙන් කායස බේදා සප්පඤ්ඤෝ අන්න කය බිඳීමෙන් පසු මේ ප්‍රඥාවන්තයා සග්ගං අර විදියට ස්වර්ගයේ උපත්ති ලැබනවා අපායේ උපත්ති ලැබන වෙනුවට ඒ අදහස තමයි ඔය කියන්නේ. එතකොට අන්න අර තියුණ කුණු ගොඩම අර තියුණ අසූචියම අර තියුණ ගන්ධස්සාරයම පිරිසිදු කිරීමක් හරහා ප්‍රතිපදාවක් හරහා අන්න අර පිරිසිදු තැනක් බවට අර විදියට සුවඳ දැනෙන තැනක් බවට අර විදිය ආකර්ශනීය තැනක් බවට පත් කරා. එතකොට ඒ වෙනස තමයි අපායත් ස්වර්ගයත් අතර වෙනස. ඒකයි ගිහිල්ලා බලන දෙයක් නෑ මේ ඉන්නකොටම තේරෙනවා අපායේ ඉඳලා ස්වර්ගයට ගියපු බව. හරි මැරෙන මොහොතේ විතරක් ඕක නිකන් අලුතෙන් අපායක් මතුවලා ඉන්නවත් ස්වර්ගයක් මතුවලා ඉන්නවත් නෑ. ඒ වෙනකොට ඔය ඉන්න අපායේ තමයි තියෙන්නේ ඔය. ඒක නිසා ඒ අපාය මේ විදිහේ ප්‍රතිපදාවක් පුහුණුවක් හරහා ස්වර්ගයක් බවට පත්වුණු බව. එහෙම නැත්නම් අර කුණුගොඩම ප්‍රතිපදාවක් පුහුණුවක් හරහා මේ විදිහේ යම් කිසි ආකර්ශනීය පිරිසිදු තැනක් බවට පත්වුණු බව මේ තැනැත්තට දැක දැනගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මේ කියන්නේ සම්මා මනං සම්මා වාචා සම්මා කම්මානි. අර විදිහට මනස නිවැරදිව පිහිටව ගන්නවා වචන කය නිවැරදිව පිහිටවා ගන්නවා. ඒ විදිහේ කාලයක් පුහුණුවක් සිද්ධ කිරීම තුළින් ගන්න මොකද වෙන්නේ මේ තැනැත්තා අර කුණු ගොඩම පිරිසිදු කළා අර අසුචියම පිරිසිදු කළා අන්න යම් කිසි විදියක එතන පිරිසිදු භාවයක් හොයා ගන්නවා. බාහිරේ වෙන තැනක පිරිසිදු භාවයක් හොයනව වෙනුවට මේකෙන් පලා යනව වෙනුවට අන්න මේකට මුහුණ දීලා ඒ පිළිබඳ යම් දෙයක් සිද්ධ කරා. අන්න ඕක තමයි මනුස්ස ජීවිතයක කරන්න පුළුවන් වටිනා දේ කරන්න කල යුත්ත විදිහට ඉදිරිපත් වෙන්නේ ඕක තමයි. ඕක මගහැරලා වෙන මොකක් කරත් ඉතින් අර අතර මගදීම මලා කියලා අසන්තෘප්තව මේ විදියට අසාර්ථකව මරණයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ අර අපි කලින් කිව්වා වගේ මේ අපස්මින් ඉඳ ජීවිතය කියන්නේ මෙතන කියන්නේ අල්ප වූ ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ අල්ප භාවය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. අවුරුදු 100ක් වුණත් එච්චර ලොකු කාලයක් නෙවෙයි මේ සංසාර ගමනේ හැටියට. බොහොම නිකන් ඇහිපිල්ලම් ගහන වගේ අසුරු ගහන වගේ වෙලාවක් කියලා ඒ විදිහේ සුළු වෙලාවක් තමයි කියලා සඳහන් කරනවා. නමුත් ඉතින් 100ක් ලැබිලත් නැහැ නේ ගොඩ දෙනෙට. මන්න 100 අද කාලේ වෙනකොට 80ක් විතර වෙන්න අඩු වෙලා තියෙනවා. ඒ 80ත් ඔය අපේ ජෙනරේෂන් එකේ වගේ කට්ටිය 80ක් ඉන්න හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඕක හැට ගන්නද වගේ බහිනෝ. ඉතින් ඕම තමයි. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට එහෙම අපි බලාපොරොත්තු වුණාට එහෙම නිශ්චිත කාලයක් මෙච්චර කාලයක් කියලා අපිට කියන්න බෑ. ඒ තමයි වැඩේ. ඕක තමයි මාර්යාගේ මලපුඩුව කියලා කියන්නේ. මාර්යාගේ අර විදිහේ අර සත්තු අල්ලන මලපුඩුවක්. ඒ වගේ දෙයක හසු වෙච්ච කෙනෙක් තමයි මේ කියලා සඳහන් කරන්නේ. ඕක තමයි. එතකොට මාර්යා කියන එක මේ පුද්ගල සංඥාවකින් ගන්නවට වැඩිය මෙන්න මේ පංච උපාදානස්කන්ධ මාර්යා කිව්වත් නරක නෑ. ඒක හොඳා නේද? මේ අපිට මේ ගොඩ ගහගෙන මිටියක් බැඳගෙන ඉන්න මෙන්න මේ පංච උපාදානස්කන්ධේ. මේ ඇඟ, මේ කය රූපී ස්වභාවයක් සහිතයි නේද? ඒ කය. ඊට පස්සේ කය මත පදනම් වෙලා වේදනාවක්, ඔන්න දැනීම් සම්භාරයක් මත වෙලා එනවා. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා මතකයක් වගේ දෙයක් අන්න ගොඩ නැගෙනවා. හිතවිලි ගොඩ නැගෙනවා. ඊට පස්සේ මේ සියල්ල අත්දකින යම් කිසි ස්වභාවයක් නැත්නම් සත්ත්වයේ පුද්ගලයෙක් විදිහට පෙන්වුම් කරන ස්වභාවයක් මේ තුළ තියෙනවා. ඔන්න ඔය පහේ මිටියේ එකතුවක් තමයි ඔය පැවැත්ම කියන්නේ. ඔය මිටිය තමයි ඔය බැඳගෙන කරගෙන එකතු කරගෙන ඔය අරගෙන යන්නේ. එතකොට මෙන්න මේකම තමයි මාර්යා විද්‍යට අඳුන්වලා දෙන්නේ. පංචෝපාදානස්කන්ධ මාර්යා. ඔය ගොඩ ගහගෙන ඉන්න මිටිය තුළම මාර්යා සැඟවිලා ඉන්නවා. මාර්යාගේ මලපුඩුව වැටිලා තමයි තියෙන්නේ. ඉතින් ඔය මලපුඩු කතාවට හරි ලස්සන පැහැදිලි කිරීමක් ආචාන්චා හඳුරන්ගේ පොතක තියෙනවා. මේ මාර්යාගේ මලපුඩුව කියලා නම් අපි අහලා තියෙනවනේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මේ අතින් පොඩ්ඩක් එකතු කරලා මේක මීට වැඩි ලස්සනට පැහැදිලි කරනවා. ඒ හාමුදුරුවෝ කියන මෙහෙම දෙයක්. මොකද්ද? ඔන්න යම් කිසි කෙනෙක් මේ මස්සැද්දෙක් අන්න කුරුල්ලෙක්ව අල්ලනවා මේ මලපුඩුවක. මලපුඩුවක් ගහලා. එතකොට අපි හිතමු මේ සතා යන පාරේ නැත්තම් ඇවිදින තැන මොනවා හරි දෙයක් බිමට දාලා යම් කිසි ආහාරයක් දාලා ඒ සතේ අහම එක්කෝ එක අදිනවා නැත්නම් අදින විදිහට අර මිකැනිසම් එකක් හදලා එයා යනවා. ඉතින් එහෙම ඒ කුරුල්ලා මේ මලපුඩුවට අහු වුණාට පස්සේ මේ මස්සැද්දාගේ අයිතිය තමයි ඒ කුරුල්ලාට ලැබෙන්නේ. මස්සැද්දාට අයිති දෙයක් මේ කුරුල්ලා. අනේ ඒ විදිහට තමයි මෙන්න මේ මාර්යාගේ මලපුඩුවට අහු වෙච්ච සත්වයනොත් මේ මාර්යාට අයිති මේ පංච උපාදානස්කන්ධ නැමැති මාර්යා කියමුකෝ අපි අද දවසට. අන්න ඒ මාර්යාට අයිති. එතකොට කියනවා මේ මස්සැද්දා ඉතින් මේ කුරුල්ලා ගාවට යනවා. එතකොට මේ කුරුල්ලා මේ හොටෙන් මේ මස්සැද්දට අනින්න හදනවා මේ මස්සැද්දගෙන් බේරෙන අදහසින්. එතකොට මේ මස්සැද්දට බොහොම පහසුවේ මේ හොට ග්‍රහණය කළා. මේ හොට බිඳින්න පුළුවන්. හොට කඩලා දාන්න පුළුවන් මේ සතාගේ කුරුල්ලගේ. අන්න ඊට පස්සේ මේ සතා මේ කකුල් වලින් පහුරු ගන්න හදනවා. පූරන් හදනවා. එතකොට මේ මස්සැද්දට බොහොම පහසුවෙන් මේ කකුල් දෙක කඩලා දාන්න පුළුවන්. ඊට පස්සේ අර පියාපත් වලින් ඉගිලිලා යන්න හදනවා මේ කුරුල්ලා. එතකොට මේ මස්සැද්දට මේ අත්තටු දෙකත් බොහොම පහසුවෙන් කඩලා දාන්න පුළුවන්. අන්න අර විදිහට මේ මස්සැද්දාගේ යටතට භාරයට මේ සත්‍ය ලක්කන යම් යම් ආකාරයකට මේ මස්සැද්දා කැමතිද ඒ ඒ ආකාරයට මේ කුරුල්ලන්ට මේ කුරුල්ලට ඒ දේවල් කරන්න පුළුවන්. ඒ සතාව වෙහෙසට පීඩාවට පත් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඔය වැද්දෝ ඔය සත්තු අහු වුණ ගමන් මරන්නෙත් නෑනේ. ඒ වුණාට ඔය කුරුල්ලෝ නම් තටු කඩලා තියාගෙන ඉන්නවා. එහෙමනි කරන්නේ රෙෂ්පිට බඩු දෙන්න එපැයි අප්පා. අර නිකන් ඔය මාකට් වලත් තියෙන කුකුලා බෙට්ටිය දාගෙන ඉන්නවනේ. ආර කවුදයි කිව්වම ඌ ඇදලා බෙල්ල කපලා දෙනවා. අන්න ඒ විදිහේ ක්‍රියාවලියක් තමයි සාමාන්‍ය ඔය සත්ව ඝාතනය තුළ දකින්න ලැබෙන්නේ. ඒ සතාගේ මස අලුත් වෙන්න ඕනේ. අලුත් වීම තමයි ඒ වෙළඳ භාණ්ඩයේ තියෙන වටිනාකම. එතකොට සත්තු බණ පිටින් තියාගෙන ඉඳීම තමයි ඒගොල්ලන්ගේ අදහස. ඔය කොළඹ ඔය මේ විදුර මහත්තයා ඔය මස් විකුණන්න තියෙන කඩවල් වලට ඔය පොය දවස් වලට එහෙම ගිහිල්ලා තාරාවෝ ඊට පස්සේ කලුකුමෝ ඊට පස්සේ කුකුල්ලු, ගිනි කුකුල්ලු, ඔය ඉන්දියම් ඔක්කොම මුළු කඩේම අරගන්නවා. සල්ලි දීලා. සල්ලි දීලා අරගන්න. ඉතින් අරගෙන ලොරිය පටවගෙන එළියට බහැලෙනකොට අනේ තව ලොරියක් ඇවිල්නවලු සත්තු ටික පුරවගෙන. ඒ කියන්නේ අර බිස්නස් එක යන්නේ බෑ. අර මනුස්සයා වෙළඳාම වෙනකොටම අනිත් පැත්තට මැසේජ් එකක් දෙනවා. හරි දෙකක් ගියා තව එකක් එවන්න. අර මුළු කඩේම පුරවන්න පුළුවන් සත්තු ටිකක් ආපහු ඇතුළට අරගෙන එනවා. ඉතින් අර ලොරියේ පටවගෙන යන කෙනාට තේරෙන්න ඕනේ මේක කවදාවත් මෙහෙම ඉවර කරන්න බැරි දෙයක්. හොඳයි ඉතින් අර සතෙක්ගේ ජීවිතේ බේර ගන්නවා කියන එක හොඳ දානයක්. නමුත් ඒ වැඩේ එතනින් අහවර කරන්න බෑනේ. එක ලොරියක් පටවගෙන හිස් කරගෙන අරගෙන යනකොට තව ලොරියක් ඇතුළට එනවා. ඉතින් මෙහෙටත් එවලා දුනා කලුකුම්මු දෙන්නෙක් ඉන්දියා, ගිනි කුකුල්ලු දෙන්නෙක් ඉන්දියා, ගිනි කුකුල්ලු ඉන්දියා 7-8 දෙනෙක්. ඉතින් අර නිදහස් කරපු සත්තු. හැබැයි ඉතින් මේ කැලේට ගෙනල්ලා දැම්මා කියන්නේ ඒ වගේ සත්තු උන්ගේ මරණය වැඩිකල් යන්න කලින් ලිය වෙනවා. මේකේ ඉන්නවා මුගටි ජාති වගේ උන් නානා ප්‍රකාරයේ උන් ඉන්නවා. උන් ওই රාත්‍රියට තමයි ඇක්ටිව්. සාමාන්‍ය කුකුළුන්ගේ වගේ බෙලි කඩලා කඩලා දාන්න ඕනේ සත්තුන්ට. ඒක තමයි උන්ගේ ආසාව. කෑවේ නැතත් කවන්නේ බෙලි ටික කඩන්න ඕනේ. මේක පුදුම ආසාවක් උන්ට තියෙන්නේ මේක පිළිබඳ. එතකොට එහෙම ජීවිතේ රැඳෙන්නේ නැහැ. කොහොම හරි කලකුමු දෙන්නා කවුද අරන් ගියා එයා බලා ගන්නම් කියලා ගිනි කුකුළු ටික නම් අස් ගස් මුදුන් වල ආයේ හොඳ බජව්වක් දාගෙන ටික දවසක් ඉඳියා. තුරු මේ ගස් ගස්වල කොර ගස්වල කරටියේ ඉන්නේ උන්ට හොඳට පියාඹන්න පුළුවන්. ඉතින් උන් ටික නම් ආරක්ෂා වෙලා ටික දවසක් ඉඳියා. පස්සේ ආරංචි වුණා ওই ගමේද කොහෙද ගිනි කුකුළු හදන තැනකට ගිහිල්ලා බාලා කියලා. එහෙම යනවනේ හොයාගෙන. ඉතින් එහෙම කොහොම හරි එහෙම ලොරි වල පටවගෙන ආවා කියලා. ඔක හවර කරන්න බෑ. ඒ වෙලාවට හොඳයි එහෙම කරන එක. නමුත් තේරුම් ගත යුතු තමයි මේක මේකක් කරෙන්නේ එකක් ඇතුළට එනවා. එකක් හිස් වෙනකොට තව එකක් ගෙනහල්ලා පාක් කරනවා. ඉතින් ඔක තමයි යථාර්ථය. ඔක තමයි ලෝක ස්වභාවය. එතකොට මෙන්න මේ විදිහේ මස්සද්දෙක් තහවුන කුරුල්ලෙක්ගේ වගේ ස්වභාවයක් මෙන්න මේ පංච උපාදානස්කන්ධ නැමැති මේ මායයට අහුණු මේ තැනැත්තා තුළ තියෙනවා කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්න උත්සාහ ගන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ මායයට ඕනම වෙලාවක අපේ අතපය කඩලා දාන්න පුළුවන්. අර විදියට නේද හේතුකව අතපය කැඩලා යනවනේ. සමහර වෙලාවට අනතුරු වෙලා එතකොට බාහිරෙන් ආවකුවට ඒත් මේ පංච උපාදානස්කන්ධ මායයම තමයි. සමහර වෙලාවට කවුරු හරි පහර දීලා ඒ වගේ වෙලා නැත්තම් මේ ඇතුළතින් නුපන් රෝගයකිනුත් අතපය කඩන්න පුළුවන්. ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා යාට. ඒතරේ මේ විදිහට අතපය කඩලා දානවා නේද ඕන වෙලාවක. එහෙම අතපය කඩලා දාන්න පුළුවන්. ඊට පස්සේ වෙන වෙන ආබාධ රෝග ඇති කරන්න පුළුවන්. අර විදිහට කතා බහවන්නම් ගොළු කරලා දාන්න පුළුවන්. ඕන විදිහට කරන්න පුළුවන්. මේ ඇහැ කියන එක අන්ධ කරන්න කොච්චර සුළු වෙලාවද යන්නේ බලන්න. මේ ඇස් පෙනීම කියන එක අපි නිකන් ඇස් දෙක වාගේ කියලා කියනවනේ නේද? Apple of my eye කියලා කියන්නේ. නෑ හේ බබා වගේ තමයි ඔයාව මම රැකගන්නේ කියලා කියන්නේ. හැබැයි ඒ බබාට වෙන්න පුළුවන් අනතුර. තප්පර ගණනකින් මේ පෙනීම අන්ධභාවයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක සඳහා යන්නේ සුළු වෙලාවයි. එතකොට ඒ වගේ අනතුරක නෙමෙයි ඉන්නේ. කෙනෙක් කියනවා නම් මම සදාකාලික ඇස් පේනවා කියලා ඒ පේන මෝඩකමට කියන කතාවක්. නමුත් ක්ෂණිකව අන්න ඇස් පෙනෙන කෙනෙක් අන්ධ භාවයට පත් වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. කන් ඇහෙන කෙනෙක් අර විදිහට බීරි භාවයට පත් වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. කා සෞඛ්‍ය සම්පන්නයි කියලා අද හිතාගෙන ඉඳපු කෙනෙක් හෙට වෙනකොට ලෙඩෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. ඔය කැන්සර් එකක් වගේ තෑගයක් හම්බුනාම නේද? අන්න දවසෙන් උඩු යටිකුරු වෙනවා ජීවිතේ. එදායින් පස්සේ ඉතින් අඬා වැළපෙනවා. අයියෝ බලන්නකෝ. මෙහෙම එකක් ආවනේ කියලා කිව්වට මොකද? කලින් ඉඳන් තියුණ අනතුරක් නැතුව මේ වෙලේ පහළ වුණ එකක් නෙමෙයි. ඉතින් එන්නේ විදිහේ යථාර්ථයක් මේ පංච උපාදානස්කන්ධ මායය තුල තියෙනවා. එතකොට මේ මායාවේ මලපුඩුව කියන්නේ ඕක තමයි. ඒ ස්වාමීන් වහන්සේගේ දක්ෂතාවයටම විචිත්‍ර පැහැදිලි කිරීමටම අන තේරන වැඩි වැඩියෙන් මේ මාරයාගේ මලපුඩුව. අපි අහලා තිබුණාට නිකන් මාරයාගේ මලපුඩුව කියලා. මේක යථා ස්වභාවය මෙන්න මේ වගේ. යථා ස්වභාවය මේ වගේ, මේ විදියට මේ ඇස් පෙනෙන බව සුළු මොහොතකින් අන්ධ භාවයක් බවට, මේ විදියට මේ සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතාගෙන ඉන්න කය පහුවදා වෙනකොට ලෙඩෙක් බවට, අර විදියට හොඳට තියෙන අතපය පහුවදා වෙනකොට කැඩුණු අතපය බවට පත්වෙන එක බොහොම සුළු වැඩක්, පත්කරන එක බොහොම සුළු වැඩක්. යම් යම් ආකාරයකට කැමතිද ඒ ඒ ආකාරයට සිද්ධ කරන්න පුළුවන්. ඒක තමයි ඔන්න ඔය කියන මලපුඩුව. ඒක තමයි ඔය කියන අක්පස්මින් ඉඳ ජීවිතේ, මේ අල්ප වූ ජීවිතයක් ලැබිලා තියෙනවා. කොයි වෙලාවේද කියලා විශ්වාසයක් නැහැ. ඒ විදිහ අවිනිශ්චිත භාවයක් තියෙනවා නම් අන්න කෙනෙක් කළ යුත්ත විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ කියන කුණු ගොඩ, මේ කියන අසුචිය, මේ කියන මේ ගන්ධස්සාරි, මේකම පිරිසිදු කිරීම හරහා ඒ තුළ පිරිසිදු භාවයක් දැක දැනගන්න මේ තැනැත්තා උත්සාහ ගන්නවා. ඒ තුළ පිරිසිදු භාවයක් අත්දකින්න මේ තැනැත්තා උත්සාහ ගන්නවා. අන්න ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මේ කියන්නේ මිච්ඡා මිච්ඡා මනං, මිච්ඡා වාචා, මිච්ඡා කම්මා වෙනුවට සම්මා මනං, සම්මා වාචා, සම්මා කම්මන් කම්මන් කම්මා, මේ විදිහේ වෙනසක් මේ තැනැත්තා ඇති කරගන්නවා කියලා. වෙනස ඇති කරගත්ත පමණින් පිරිසිදු වෙන්නේ නැහැ. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ වෙනස හරහා අර තියෙන අසුචිය හොදලා අරිනවා වගේ, අර තියෙන පිරිසිදු භාවය පිරිසිදු කරනවා වගේ, අර තියෙන ගන්ධස්සාරය පළව හරිනවා වගේ, මේ විදිහේ උපක්‍රමයක්, මේ විදිහේ වැඩක් සිද්ධ කරමින් තමයි මේ භාවනාවක් ප්‍රතිපදාවක් කරන කෙනෙක් කල් ගෙවන්නේ. දැන් අපි අද රාහපු වார்த்தාවක මේ භාවනාවට සූදානම් වෙලා මම වාඩි වුණා. භාවනාවට සූදානම් වෙලා මම හුස්ම දිහා බැලුවා කියලා ඔන්න විදිහේ වාක්‍යයක් සඳහන් වුණා. මෙන්න මේ විදිහට මේ ඔන්න දැන් වාඩි වෙලා මම භාවනාවට සූදානම් වෙලා ඔන්න හුස්ම බලමින් බලන්න පටන් ගත්තා. මේ විදිහට පරයන්කෙට වාඩි වෙලා මේ විදිහට ආරම්භ කරා කියන අදහසින් සඳහන් වෙනවා. සඳහන් වුණා. නමුත් ඇත්තටම මේ වාඩි වෙන්න කලින් මොකකද ඉඳියේ? ඔය හුස්මට අවධානය ගේන්න කලින් මොකකද ඉඳියේ කියලා ඒ වගේ කෙනෙක්ගෙන් අහන්න ඕනේ. සාමාන්‍ය මුලින්ම ආධුනික කෙනෙක්ගෙන් අපි ඔක අහන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි නිකන් ඉස්සෙල්ලා සක්මනක පරියන්කයක හරි කමක් නැහැ, ඔන්න ඔතනින් පටන් ගන්න භාවනා කරන්නකො, එහෙනම් වාඩි වෙලා අහ පටන් ගන්නකො, විදින ගමන් පටන් ගන්නකො, එහෙම එහෙම කියනවා. එහෙම කියලා අපි හිතමු කාලයක් සති කීපයක් යනකොට අපි අහනවා, දැන් ඔය වාඩි වෙන කලින් ඔයා දැන් භාවනාවට එන්න කලින් මොකක දින්දි කියලා. එන්න එතකොට උඩ බිම බලනවා, එතකොට වටපිට බලනවා. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මේ සක්මනේ පරියන්කේ වාඩි වෙනකන් ඉන්න ඕනේ නැහැ භාවනා කරන්න. පරියන්කේ වාඩි වෙලා නෙමෙයි භාවනාව පටන් ගත යුත්තේ. හැමෙලේම ආරම්භ කරන ලද්ද, පටන් ගන්නා ලද්ද ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි නියම පුහුණුව බවට පත් වෙන. එහෙම නැතුව වාඩි වෙලා පුහුණු වෙනවා, විදින ගමන් පුහුණු වෙනවා, ඔන්න මං සක්මන්ට ගිහිල්ලා භාවනාවට යොමු වුණා, පරයන්ගිට ගිහිල්ලා භාවනාවට යොමු වුණා කියලා කියනවා නම් තාම හරියට කමටහන් සුද්ධ වෙලා නැහැ. මේ තාදුනික මට්ටම ඉක්මොලා ගිහිල්ලා නැහැ. ඒකින්ද තේරුම් ගත යුත්තේ තමයි සක්මට එන්න කලිනුත් ඉන්දිය භාවනාවක මේ භාවනාව ඔබ කළාද කියලා තමයි අහන තියෙන්නේ. පරයන්ගේ වාඩි වෙන කලිනුත් ඉන්දිය භාවනාවක ඔබ ඒ දේ යෙදුනද සිද්ධ කරාද කියලා තමයි අහන තියෙන්නේ. අනේ මේ විදිහේ විමසීමක් කළ යුතුයි. කමටහන් සුද්ධ වෙන්න ඕනේ. සමහර කෙනෙක්ට කමඨාන් සුද්ධ කරන ස්වභාව ධර්මයෙන්. ඒකත් නරක නෑ අප්පා. හරි සෝක් ස්වභාව ධර්මයේ කමඨාන් සුද්ධ කරනකොට ආයි නිකන් වචනෙන් අපි කතා කරලා කිව්වා වගේ නෙමෙයි හොඳ බොක්කටම දැනෙනවා. අල්ලලා අඹරලාම දානවනේ ආයි වචනෙන් කියන්නේ නෑ. එතකොටත් හරි සෝක්. කොහොමද ස්වභාව ධර්මයෙන් කමඨාන් සුද්ධ කරන්නේ? අන්න සක්මනක පරියංගික විතරක් භාවනාව කරනවා කියලා ඉඳපු කෙනෙක්ට සක්මන් පරියංග කරන්න බැරි තත්ත්වයක් මතුවලා එනවා මොකක් හෝ හේතු කාරණාවක් නිසා. ඉතින් අඬා වැළපීගෙන එනවා, අයියෝ ස්වාමීන් වහන්ස දැන් භාවනා කරන්න වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්ස, සති ගානකින් භාවනා කරේ නැහැ නේ ස්වාමීන් වහන්ස කියල ඉතින් අඩාගෙන නවා. මේවෙලාට කියන්නන්නේ හරි ඉතින් සක්මනක පරියන්කින් ඉදිය නැති වුනත් භාවනාව ඉන්න බැරිකමක් නෑනි. ඉන්න බැරිකමක් නෑ. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථය පිළිගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අර මොකද්දෝ හතරස් කරලා දාගෙන තියෙනවා මේ ප්‍රතිපදාව ඔළුවට. ඒතකොට මේ හතරස් භාවයෙන් පිට ප්‍රතිපදාවක් දකින්න සූදානමක් නැහැ. නමුත් අන ස්වභාව ධර්මයෙන් කමඨාන සුද්ධ කරලා දෙනවා. එහෙම හරියන්නේ නැහැ. උඹට සක්මන් පරියංග කරන්න දෙන්නේ නැහැ මම. ඈ නර නිකන් ගෙදර මිනිහා කතා කරලා කියනවා වගේ නේද ස්වභාව ධර්මයෙන් කියනවා. උඹට කරන්න දෙන්නේ නැහැ සක්මන් පරියංග. දැන් මොකද කරන්නේ? ආ දැන් එන ඉතින් කොරන කොරන වැඩේ භාවනාවක් විදියට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට අහන්න තියෙන්නේ. අර විදියට සක්මනකට යන්න කලිනුත් භාවනාවක් ඉන්න පුළුවන් නම්, වරියංගිට යන්න කලිනුත් භාවනාවක් ඉන්න පුළුවන් නම්, ඊළඟට මොන මොන තැනේ ඉඳියත්, වැඩපළක ඉඳියත්, මොන රාජකාරියක් කරමින් ඉඳියත්, අර විදියට නිදියගෙන ඉඳියත් භාවනා යෝගීව ඉන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. ඒක තමයි නියම ප්‍රතිපදාවටපත් වෙන්නේ. ඒක බෞද්ධයට තේරුම් ගන්න හරි අමාරුයි. ඒකනේ අර ඊයේ අර වැඩසටහනේ මිනිස්සු අහනෝ මේ එහෙම අගෞරවයක්ද දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඇයි මේ නිදියගෙන ඉන්නේ? ඊට ඇස නිදි ඇඳුමක් නේ ඇඳගෙන ඉන්නේ, නිකන් සුදු ඇඳගෙන නැහැ නේ දැන්. හෙළුව බාගෙට පේන ඇඳුමක් තමයි ඇඳන් ඉන්නේ. එතකොට ඒ වගේ ඇඳුමකින් එහෙම ඉන්නේ කහර නැද්ද කියලා අහනවා. ඉතින් එහෙම ඇහුවාම මම තව ටිකක් පහලට දාලා මං කිව්වා අසකිලි කැසිකිලි කරනකොට දැන් ඇඳුම එහෙමත් නැති වෙන්න පුළුවන්නේ. දැන් ඉන්නේ ඊට වැඩි අප්‍රසන්න වැඩක් කර කරනේ. දැන් මොකද තත්ත්වේ? දැන් භවනා කරන්න පුළුවන්ද? ඔන්න ඉතින් වටපිට බලනවා. ඔන්න ඉතින් වටපිට බලනවා. අන්න මොකද්ද මේ භවනාව කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. අර සිහිය පිටවා ගැනීමක්ම තමයි. ඒක නොකිරීම තමයි අගෞරවය. නෑ භාග්‍යතුන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම අගෞරවය තමයි මේ ප්‍රතිපදාවයක නොයදීම. එහෙම නැතුව නිකන් අර සුදු ඇඳේ නැති එකෙන් නෙමෙයි අගෞරව වෙන්නේ. අර විදියට මේ මේ නේද වට වන්දනාවේ කිය නැතුව එකෙන් නෙමෙයි අගෞරව වෙන්නේ. අර විදියට ප්‍රතිපදාවක නොයදීම තමයි කරන්න පුළුවන් ලොකුම අගෞරවේ. ලොකුම අගෞරවේ. ඒක මගහැරලා ඉතුරු ඒවා කොච්චර කරත් ඒක ගෞරවයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා අර විදියට මේ ඇඳගෙන ඉන්න ඇඳුමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්න ඉරියව්වේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කරන වැඩේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වෙනුවට අන කොයි කොයි ඉරියව්වේ වුණත් මොන ඇඳුමක් ඇඳගෙන වුණත් උපන් ඇඳුමින් වුණත් අර විදියට මොන වැඩක ඉදලා ඉඳියත් අන ඒ භාවනා මානසිකාරයකින් පුහුණුවකින් ඉන්න පුළුවන් සිහිය පිටවා ගැනීමක් සරලව. එහෙම නැතුව අපි කියන්නේ නැහැ මේ වැඩේ පැහැර ඇරලා ඒ යථාර්ථයට මූණ දෙන්න නැතුව ඉන්න කියලා. සමහරව එහෙමත් කරනවානේ. මේ වැඩේ ගැන අපුලකින් ඉන්නවා. මිනිස්සු අතර ගැවසෙනවා මිනිස්සු ගැන අපුලකින්. මූණ දික් කරගෙන නිකන් භාවනා මානසිකාරයක ඉන්නවා. ඒක වැඩක් නැහැ නේම. එතකොට මොකද්ද මේ මිනිහට ඇදලා තියෙන පිස්සුව කියලා? වටපිටාවේ කට්ටියට උනත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නෑ එහෙම නෑ. මිනිස් එක්ක කතා කරනවා නම් කතා කරන භවෙහි ඉන්න. ඒක ගැටලුවක් නෑ. ආහාරයක් ගන්න නම් ආහාරයක් ගන්න භවෙහි ඉන්න. අපි හිතමු හොඳට නිකන් දොලි කරලා නටන වෙලාවක් නම් ඒ වෙලාවේ ඉන්නකෝ. කමක් නෑ. කමක් නෑ. මෙන්න මේ විදිහට යම් යම් වැඩක යෙදිලා ඉන්නවාද ඒ ඒ වැඩේ තුල ජීවත් වීමක්, ඒ ඒ වැඩේ තුල පුහුණුවක්, ප්‍රතිපදාවක් මතුවලා එනවා. ඒක තමයි නියම ප්‍රතිපදාව පුහුණුව වෙන්නේ. ඒ හරහා තමයි නියම පිරිසුදු භාවයක් ලං කරගන්න පුළුවන් වෙන්නේ. සක්මනක පරියන්කේ ආරම්භ කරන බව හැබෑව. නමුත් එතනින් නතර කරොත් අන දවසේ පැය වැඩි ගණනක් කුණුම තමයිනේ. කුණුම තමයි. ඒකනේ වැඩේ. දැන් අපි හිතමු පරියන්ක සක්මන් විදියට පැය ගණනාවක් කරත් වැඩි භාගය තියෙන්නේ අර පැත්තට. භාගෙ නෙමෙයි භාගයක් තියෙනවා ඒ පැත්තට. දැන් මෙහි කාලසටහනේ මෙහි ඇවිල්ලා නතර වෙලා ඉඳියත් පැය 18ක් අවදි පැය 18ෙන් 8ක් සක්මන් පරියන්ක විදියට 8ක වැඩමුරයක් තියෙනවා. ඒකත් කරගන්න අමාරුයි. ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් ඔක්කොම කරත් පැය 8යි. එතකොට තව 10ක් තියෙනවනේ. ඒ 10 මොනවද? ඒ 10 ඔය තමුන්ගේ වැඩ කටයුතු, පෞද්ගලික වැඩ කටයුතු, නාවන කරගා පිරිසුදු කිරීම කටයුතු, පිණ්ඩපාත ගමන්, ආහාර ගැනීම, ඔය වතපිළිවෙත කරන ඒවා, තුබතු ගාන ඒවා. ඉතින් ඒක එක්කෙනා එක පොඩ්ඩක් ඔය කතා කරා කරන ඒවා වගේ වෙන ඔයකුත් වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු වල ඉන්නකොට පැය 10ක් ඒකට ගිහිල්ලා ඉවරයි. අට කොච්චර රැක්කත් ඊට වැඩි වැඩිනේ අර 10. ඊට පස්සේ නිදිය ගන්න පැය ගන්න ඒක කොහොමත් ඉන්නේ අමු මුලාවකනේ. ඉතින් එතකොට ගත්තොත් පිරිසිදු කරන්න බෑ වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නෑ එහෙම නෑ. අර සක්මන පරයන් කිරියව ඉක්මවා ගිහිල්ලා මේ භාවනාව අන්න ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් කියන අර්ථෙන් ගත්තනම් හොඳයි. ගත්තනම් හොඳයි. අන්න එතකොට තේරෙනවා අන්න නියම ප්‍රතිපදාවක් පුහුණුවක් මතුවලා ඉන්නවා. මේ ඉන්නෙම භාවනාවක. මේක අර විදියට කැමතිනම් සම්මා විදියට පීඨවලා තියන්න පුළුවන්. නැත්නම් මිච්ඡා විදියට පීඨවලා තියන්න පුළුවන්. සම්මා විදියට තිබ්බොත් පිරිසුදු වීමකුත් මිච්ඡා විදියට පීඨෙවොත් අපිරිසුදු වීමකුත් අන්න එකම ක්‍රියාවලිය තුල මතුවලා එනවා. ඉතින් ඔබ තමයි වැඩි. එහෙම කරගන්න පුළුවන් නම් අන්න සාර්ථකයි. එහෙම යෙදෙන්න පුළුවන් නම් සාර්ථකයි. ඒක ඉතින් එකපාරට බැරි වෙන්න පුළුවනි. ඒක අපි පිළිගන්නවා. නමුත් කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට අන්න යම් යම් විදිහට ඒ හැකියාව තම තමන්ගේ මට්ටමින් දියුණු කරගන්න පුළුවන් වෙයි. අර සමහරුන්ට කොහොම කරත් ඒක දනවන්නම බෑ. කැමැතිම නෑ. කැමැතිව නෑ. එහෙම නෙවෙයි. විරියව්වේම ඉන්න ඕනේ. සක්මනේම ඉන්න ඕනේ. පරියන්කෙම ඉන්න ඕනේ. එහෙම කියන කට්ටිය ඉන්නවා. ඉතින් කමක් නෑ. කාලයක් තව තියෙනවනේ. කාලයක් යනකොට කමඨාන් සුද්ධ වේවි කියලා අපි හිතමු නේද? එහෙම හිතමු. ඒ ඇරෙන්න වෙන කරන් දෙයක් නෑනේ. මොකද අර මොකද්දෝ නිකන් අර සූස්තියක් තමයි හොයාගෙන යන්නේ භාවනා කරනවා කියලා. අර නිකන් අර නිකන් ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ ගතියක් තිබුණා නම් හරි කියන වගේ අදහසක් තමයි ගොඩදෙනෙට තියෙන්නේ. මේ නිකන් අර නිකන් සාමාන්‍ය දිනෙදා ගතියට කැමති නෑ. ඒක භාවනාවක් කියලා දකින්න කැමති නෑ. නමුත් මේ පුහුණු වෙන්න වෙන්න මට තේරෙන දේ තමයි මේ සාමාන්‍ය නිකන් සරල එදිනෙදා අවධානයක් අවදිභාවයකට ගෙනහලා තමයි නවතින්නේ. අර සක්මන පරියන්ගේ තුලත් එහෙම සුවිශේෂී උඩපාලයම් වෙනුවට නිකන් අනවරතව පවතින නවදිභාවයක්. මේ සරල මේ ජීවත් වෙනවා කියන සරලත්වය ඔතෙන්ට තමයි ගෙනහලා නවතින්නේ. කොයි රවුම ගිහිල්ලා ආවත් එතෙන්ට එන්න වෙනවා. ඒක තුල උස් පහත් වීම් පොඩි පොඩි වශයෙන්, වෙහෙස දැනීම් පොඩි පොඩි වශයෙන් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් අන්න ඒ දිකට පවතින මේ සාමාන්‍ය නිකන් මේ සාමාන්‍ය මට්ටමේ තියෙන අවදි භාවයක්. ඒක අර ගොඩාක් අර පරියන්කේ අත්දකින්න ගැඹුරෙන් අත්දකින්න සිහියක්වත් සමාධියක්වත් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ සාමාන්‍ය දිනදා ගලණය තුළ තියෙන ක්‍රියාවලිය තුළ ඒ එක තුළ අවදි භාවයක් අන්න තමයි කෙටි කෙටි එක ඒ වගේ මට්ටමකට තමයි ටිකෙන් ටික ඇවිල්ලා නතර වෙන්නේ. එහෙම නැතුව අර සක්මනක පරියන්කයක අත්දකින්න අර ගැඹුරු ගතිය වෙනුවට මේ ගැඹුරු සිහියක් සමාධියක් වෙනුවට මේ සරලව මේ ජීවත් වෙනවා කියන සරලත්වය. එහෙම යෙදෙන්නේ දෙන තේනවා සක්මනක පරියන්කයක වුණත් එහෙම ලොකු ගැඹුරකට යෑම නතර වෙලා අර නිකන් මැද මට්ටමේට ඇවිල්ලා ස්ථාවර වීමක් යම් සමබර වීමක් වගේ එකක් දකින්න තියෙනවා. ඉතින් ඔන්නඔහොම යෙදෙන කෙනෙක්ට තේරෙනවා අන්න මොන මොන වැඩේ කරත් මේ වැඩ කටයුතු ලෙදිලා ඉඳියත් අන්න මේ විදිහේ පුහුණුවක් සඳහා ඉඩ කඩක් තමයි තියෙන්නේ. පුහුණුවක යෙදීම සඳහා අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒක තමයි නියම ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය හරහා තමයි අර විදිහේ නියම පිරිසිදු භාවයක් දැක දැනගන්න පුළුවන් වෙන්නේ. අර අපුලම අර අපිරිසිදු අසුචියම අර ගන්ධස්සාරෙම පිරිසිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පිරිසිදු කිරීම තුළ අන්න පිරිසිදු බවක් යම්කිසි විදිහක මේ අසුචි ගන්ධස්සාර වෙනුවට සුවඳක් අර විදිහට හොයාගන්න දැක දැනගන්න පුළුවන් ක්‍රමානුකූලයි කාලෙන් කාලයට. සමහර වෙලාවට වැරදි දේවල් අපි කියන්නේ මොකද්ද වැරදි දේවල් සිද්ධ වෙනවා නේද? අඩුපාඩු මතුවලා එනවා. ඇබ්බැහි වගේ ඒවා ඉදිරිපත් වෙනවා. ඉතින් වරද එකපාරට නවත්ත ගන්නත් බැහැ වගේ. කමක් නැහැ. ඉතින් වරදේ ඉන්න හැබැයි වරද බව දැනගෙන සිහිය පිහිටවාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඕක කියලා මං දවසක් කොහෙදෝ වැඩසටහනක එතන ඉඳපු පයසක කෙනෙක්ට ඇවිස්සලා හොඳටම ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්සේ මොකද ඔය කිව්ව කතාව? ඔබ වහන්සේ මොකද ඒ කිව්වේ? දැන් ඔය 100ක් පිටවා ගත්ත නම් මම නම් ඕකෙන් වලකින එකනේ කරන්නේ. මම නම් වලකින එක කරන්නේ. දැන් ඔය මොකද්ද කිව්වේ? සීහ පිටවාගෙන ඔබ ඒක කරන්න කතාවන්නේ ඔය කිව්වේ. ඒක නෑනේ, එහෙම නෑනේ, ඒක හර නෑනේ කියලා කියනවා. ඉතින් අර සම්ප්‍රදායික මතේ. කමක් නෑ, ඉතින් එහෙම පුළුවන් නම් හොඳයි. මං කෝ ඉතින් හරි, ඉතින් මෑණියෝ තරම් හැමෝම ශක්තිමත් නෑනේ නේද? ඔච්චර හැයි හයියක් නෑනේ හැමෝටම. දුර්වල කට්ටියක් ඉන්නවානේ. දුර්වල කට්ටිය මොකද කරන්නේ? ඉතින් දුර්වල කට්ටිය අඩුපාඩු සහිතයි. දුර්වල කට්ටිය ඇබ්බැහි සහිතයි. ඉතින් ඒගොල්ලෝ ඉබේම අරවට ඇදිලා යනවා. ඒගොල්ලොන්ට එහෙම එකපාරට ඔය කියන විදියට සුද්ධියක් ගන්න බෑ. ඇති සුද්ධියක් නෑ ඔය බයිලා කියුවාට, ඒක වෙනම කතාවක්. මම මේ කියන්නේ ඒ වෙලාවට අනුරංග පෑමනේ. ඒ වෙලාවට අනුව දැන් මෑනියෝ නම් ඔක්කොම සුද්ධ කළා. හරි, මෑනියොන්ට පුළුවන් ඔය හැකියාව ශක්තිය දිනන හැමෝටම බෑනේ. දුරල කට්ටිය ඉන්නවනේ, මමත් දුරලයි, මම මං වගේ කට්ටිය කියලා ගුවාම තව ටිකක් හස්පඩ් ගියා. ඉතින් ඒක තමයි යථාර්ථය. එතකොට ඒ වෙලාවට වරදක් වෙන්න පුළුවනි, වරදේ ඉන්නව වෙන්න පුළුවනි. නමුත් අන්න ඉතින් දැන දැකගෙන ඉන්න කරන්, ඒක තමයි ක්‍රමවේදේ. එහෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට අර තියෙන ග්‍රහණය ටික ටික අඩු වෙනවා කියලා දැක දැනගන්න පුළුවන්. ඒක පාටේව ප්‍රතික්ෂේප කරන්නත් අමාරුයි, එහෙම යථාර්ථයක් ලං කරගන්න අමාරුයි. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි, සාදු කියලා අපිටත් සමාදන් වුණ හැකි. නමුත් ගොඩ දෙනෙට අමාරු අපහසුතා තියෙනවා. ඉතින් ඒ වගේ දුර්වලකම් තියෙනවා. ඒ විදිහේ ස්වභාවයක් අපිට බාර ගන්න වෙනවානේ. ඒක තමයි හැටි. මේක ඒක අපිට එකපාරට ප්‍රතික්ෂේප කරන්න බෑ. පැවිදි වුණත් සිවුරු පොරෝගෙන ඉන්දියත් තට්ටෙ ගාගෙන ඉන්දියත් ඉතින් ඇතුළේ ඉන්නේ මනුස්සයනේ. ඒක වෙනසක් වෙලා නෑ. ඒක කිසිම සැකයක් තියාගන්න එපා. කට්ටි හිතනවා නිකන් මෝ පැවිදි වෙලා හරි සිවුරු පොරෝගෙන හරි වැඩේ හරි කියලා. එහෙම වෙන්නේ නෑ. මේ වෙනුවට ඇතුළේ අර පරණ පුරුදු මනුස්සයමයි. ඒකනේ අර සිවුරු පොරවන්න පැවිදි කරන්න පුළුවන් විනාඩි 20න් 30න් පුළුවන්. හැබැයි පැවිදි කයින් පැවිදි කරපුවම හිත පැවිදි වෙන්නේ නැහැ නේ. අර පරණ පුරුදු මෝඩකම එහෙම තියෙනවා. එතකොට එහෙනම් ඒ කුණු කොට පිරිසුදු කරනවා කියන එක ක්‍රමානුකූල වැඩක්. ඒ පෙරේතකම හරිනවා කියන එක ක්‍රමානුකූල වැඩක්. ඉතින් ඒ අතාරතේ තියෙනවා. කොහේ වුණත් ඒක බොරු කරන්න බෑ. ඔය ඕෂෝ දොකවිත කියනවා යුද්ධෙට ගියපු සොල්දාදුවොත් පැවිද්දොත් ඔය දෙගොල්ලම එකම මානසිකත්වයක් තමයි දෙගොල්ලන්ටම තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මොකද? අහේනිය 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 තමයි දෙගොල්ලන්ටම තියෙන්නේ. එක වගේ මානසිකත්වයක් දෙකකින් තමයි දෙගොල්ලම ඉන්නේ කියලා කියනවා. මේක නිකන් අමුතු විදිහට කියන්නේ. නමුත් එක්තරා විදිහකට බැලුවාම ඔය පැවිද්දොන්ගේ සෙල්ලම් ටික බැලුවාම නිකන් ඒක ඇත්ත වගේ නිකන් නේද? යුද්ධෙට ගියපු කට්ටිය ඒ සොල්දාදුවන්ගේ තියෙන මානසිකත්වය වගේද කියලා හිතෙන්න පුළුවනි. ඉතින් එහෙම යථාර්ථයක් සහිතයි මේක. මේ විදිහේ මොනවද තට්ටි ගාපු පමණින් සිවුරු පොරවපු පමණින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඇතුළත ප්‍රශ්න තියෙනවා, එහෙමම අපිරිසුදුභාවය එහෙමම තියෙනවා. නමුත් ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික කරගෙන යාමක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අද කාලේ එහෙම නිකන් මිනිස්සුන්ගෙන් කියන්නේ කොහොමද මේ වගේ සමාජයක් හරිම එක පැත්තකින් නිකන් හරිම නිකන් කුරිරු සමාජයක් මේ අද කාලේ තියෙන සමාජය. එක වරදයිනෙ වෙන්න ඕනි. එක වරදයි වෙන්න ඕනි. එක සුළු වරදයි වෙන්න ඕනි. ඒක ඇති කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න. එච්චරයි. අපි හිතමු මොකක් හරි අන්දියක මොකක් හරි වෙන දෙයක්. කතා බහක්, ආරවුලක්. ඔය වගේ එකක් වීඩියෝ කරලා ඔන්න ඉන්ටර්නෙට් දානවා. දාපු ගමන් අර දහස් ගණනක් මිනිස්සු නන්නාඳුනන මිනිස්සු ඇවිල්ලා මුට බැනලා තුන් නොදකින් කාලකන්ණිය බලපන් ඔබ කරලා තියෙන වැඩේ කියලා. ඉතින් අර දහස් ගණනක් ඇවිල්ලා සාප කරනවා, බනිනවා, මේ හරි වැරද්ද තෝරනවා. මෙතන එසුළු සිදුවීමක්. ඉතින් එහෙම අඩුපාඩුවක් කෙනෙක්ට වෙන්න බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඊට පස්සේ පහුගිය දවසක මොකද්ද පැවිද්දෙක්ගේ මොකද්ද කරන එකක් වීඩියෝ කරලා දාලා මෙන්න බලන්න මේ සිවුරු පොරෝගෙන ඉන්න කට්ටිය කරන වැඩ කියලා. ඉතින් ඒක එතනින් ඉවරයි. එතනින් ඉවරයි. එහෙම නැත්නම් කෙල්ලෙක්ගේ මොකක් හරි ওই ලීක් වෙච්ච වීඩියෝ, ලීක් වීඩියෝස් කියලා, ලීක් වීඩියෝස් කියලා කියන්නේ ලීක්ස් නෙමෙයි, ලීක්ඩ් වීඩියෝස් කියලා තියෙනවා. ඒ මොකද්ද? කවුරුත් වීඩියෝ කරලා ලීක් කරලා දාලා නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ හෙළුව තමුන්ම තමයි, වෙන කවුරුත් නෙමෙයි. තමම්ම රෙකෝඩ් කරපු එකක් නැත්තම් අර පෙම්වතා රෙකෝඩ් කරපු එකක්. ඕක තමයි ලීක් වෙලා තියෙන්නේ. එතකොට ඒක ලීක් වුණාම ඉතින් අර කෙල්ල ඉවරයිනේ. මෙන්න මේක කියලා හැමෝම ඉතින් අර නිකන් මොකද්ද ඒක නිකන් මේ අර නිකන් හරි වචන ඉතින් අර වේශ භාවයට දාලා නතර කරනවා නේද? මේ සමාජයක් මේ ඇවිල්ලා ඇඟිල්ල දික් කරනවා. නමුත් ඒගොල්ලන්ගේ යථාර්ථය ඇහුවොත් ඒගොල්ලෝ ඉන්නේ ඊට වැඩිය අසුචියක. ඒකනේ කියන්නේ අර වරදක් නොකරපු එකෙක් ගහපන් පළවෙනි ගල. ගලක් ගහන්න එකෙක් නැහැ එතකොට. නෑ එහෙම නෑ. හරි. නමුත් අන්න අර ඒ විදිහේ සමාජයක්නේ මේ සමාජේ. එක සිදුවීමයි එක වරදින්න ඕනේ. වරදුන ගමන් මුළු ඉන්ටර්නෙට් එකක් මුළු සමාජයක් එකතු වෙලා අන්න පහර දෙනවා. අන්න බ්ලැක්ලිස්ට් කරනවා. අන්න ගල් ගහනවා. ඒක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් සහිත සමාජයක මේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඉස්සර කාලේ වරදක් අඩුපාඩුවක් වුණත් අන්න නිකන් ඉඩක් තියුණ හැදෙන්න නේද? මනුස්සයෙට ඉඩක් තියෙන හැදෙන්න. නිකන් අර නිකන් සමාජෙ නිකන් එච්චරම තොරතුරු එහා මෙහා යන්න, එච්චරම සූක්ෂම විදියට මේ දේවල් නිරීක්ෂණය කරන්න එහෙම නැහැ. නිකන් අර word of mouth තමයි, gossip gossip කතන්දර ඕපදූප තමයි ඉතින්. ඒරෙන් එහෙම ලොකුවට නිකන් මේ වීඩියෝ කරලා දාන්න තරම්, මේ සජීවී දර්ශන පෙන්වන්න තරම් ඒ විදිහ දෙයක් නැහැ. නමුත් මේ අද කාලේ තාක්ෂණෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ඕක තමයි. මේ ආණ්ඩු කරන්නේ මොක තමයි? හැම එකාවම රෙකෝඩ් කරනවා. මෙයාව රෙකෝඩ් කරනවා, මෙයාව රෙකෝඩ් කරනවා කියලා ඔක්කොමලව රෙකෝඩ් කරනවා. එතකොට මේ පුද්ගලයෙක් විදිහට ට්‍රැක් කරන්නේ නැහැ. නමුත් අර ඩේටා විදිහට තියෙනවා ඒගොල්ල ගාව. හරි. අර අපි කියමු තොරතුරු විදිහට තියෙනවා. මෙයා කියලා එයා පස්සේ එලවලා නැහැ. යම්කිසි සිදුවීමක් වෙලා කෙනෙක්ගේ නම ට්‍රිගර් වෙනවනේ. අර ටික ඔක්කොම ඇදලා ගන්න පුළුවන් එළියට. මෙන්න මේ පුද්ගලයාට අදාළ තොරතුරු ටික. ඌගේ හෙළුවද, ඌ කරපු ඒවාද, ඌ මිලදී ගත්තේවද, ඌ ගියපු තැන්ද, ඌ කෝල් කරපු වුණද ඔක්කොම අරක තුල තියෙනවා. එහෙම නැතුව නිකන් අර හැම එකා දිහාම බලාගෙන ඉන්නවා කියන වගේ අර්ථයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒගොල්ලෝ තොරතුරු එක්රැස් කරනවා. Facebook ඒවා, තමුන්ගේ ගෙවල් දොරවල් වල ඒ ටෙලිෆෝන් කටයුතු ඒවා වේවා, ඔය හැම එකකම තොරතුරු එක්රැස් කරනවා. තොරතුරු කන්දක් විදිහට තියෙනවා. යම්කිසි පුද්ගලයෙක්ට ඇටැක් කරන්න ඕන වුණාද, පහර දෙන්න ඕන වුණාද, ඌට අදාළ තොරතුරු ටික ඌ කහ ගන්න පුළුවන්. ඌ කහ ගත්ත ගමන් ඌ කරපු කර කියපු ඌගේ කුණු කන්දලේ ඔක්කොම ඔන්න මතුවෙලා එනවා. ඒක යොදාගෙන තමයි අන්න ඊට පස්සේ පහර දීමක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නූතන යුගයේ හැටි තමයි ඔය. ඉතින් අර එක සිදුවීමකින් මුළු ජීවිතේටම වැරදිකාරයෙක් බවට පත් වෙන්න පත් කරන්න උත්සාහ ගන්නවා. අර විදිහේ දසදහස් ගණනක් නන්නාඳුරන මිනිස්සු එකතු වෙලා ගල් ගහන්න පටන් ගන්නවා. කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහිල්ලා බලන්නකෝ. තියෙන්නේ ගල් ගැහිල්ල තමයි. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ සමාජයක තමයි ඉන්නේ. ඒ විදිහේ සමාජයක පවා ඉඳගෙන අපි කතා කරන වැරදි වෙන්න පුළුවන්. වැරදි අඩුපාඩු සහිතයි. ඉතින් සිය දහස් වරක් නිවැරදි වීම සඳහා ඉඩකඩක් අවස්ථාවක් තියෙනවා. වරද වරද විදිහට බාර ගනිමින් නැවත නැවත පුහුණුවක ප්‍රතිපදාවක යෙදීම තුලින් කවුරුත් සුද්ධවන්තයෝ නම් නැහැ. ඒක ගැන සැකයක් තියාගන්න එපා. එහෙම සුද්ධවන්තයෝ ඉන්නවා කියලා හිතාගන්නත් එපා. ඒ වෙනුවට හැමෝම ඉන්නේ ওই අසුචිය තමයි. හැමෝ ගාවම තියෙන ওই කුණු කන්දලේ තමයි. එහෙම තමයි. ඒක තමයි යථාර්ථය. අපි මේ මොන හික්කීම ප්‍රතිපදාවක් කරත් ඇතුළත කුණු කන්දලේ තියෙනවා. යම් පම් පමනකට පිරිසුදු වෙලා තියුණත් බඩු තියෙනවා. ඒක ගැන සැකයක් නැහැ. ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික ඉවසා දරාගෙන නේද? ඉවසා දරාගෙන යන්න තමයි තියෙන්නේ. එහෙම යනකොට අන්න දවසක යම් සාපේක්ෂ පිරිසුදු භාවයක් වෙනසක් සාපේක්ෂ සුද්ධියක් ඇති වුණා කියලා දැක ගන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදී. අර විදිහේ නොයෙකුත් පෙරේතකම් සමහර වෙලාවට තියෙනවා, මතුවෙලා එනවා. පෙරේතකමට යටත් වෙනවා සමහර වෙලාවට. ඉතින් කමක් නැහැ. ආයේ පහුවදාටත් අලුත් දවසක් නේ. මම පහුවදාටත් අලුත් වෙලාවක්. ඉතින් ඔක තමයි වැඩේ. දැන් පහුගිය දවසක කොහෙදෝ ගිහිල්ලා ආයේ හවස් වරුවක. ඉතින් ඒ කට්ටිය නිකන් අර නිකන් කිරිතේ එකක් නිකන් හදලා ගෙනහල් දෙනවා. අමි හාමුදුරුවන්ට නිකන් මේ ශරීර සෞඛ්‍යයට හොඳයිනේ, ශක්තියට හොඳයිනේ. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැනේ මොකද්ද මේ ගෙනහල් දෙන්නේ කියලා. එහෙනම් එහෙම නැත්තම් මොකද්ද සුප් එකක් ගෙනහල් දෙනවා. දවසක් කොයිදෝ ගිහිල්ලා අපේ මේ උපස්ථානයට ගියපු එකා හරිද ඩ්‍රයිවර් කොළුවා මහා ස්වාමීන් වහන්සේ මං ගිලන් පසක් හදාගෙන එන්නම් කියලා ගියා. ගිහිල්ලා එතන තියුණු තැනකින් කොහෙන්ද මුං අරගෙන සූප් දෙකක් තියාගෙන එනවා මේ මේ ට්‍රේ එකේ. ඉතින් එහෙම ඒවා හම්බ වෙනවා ඈ. සුප් හරි බ්‍රෝත් හරි ඔය එක එක ජාති තියෙනවනේ, මාමයිට් දියකල් හරි ඔය වගේ මේ ශක්තිජනක පානයක් කියලා තමයි ගෙන හර දෙන්නේ. මේ කිරි එකක් බිව්වම ඇඟට ශක්තිය එනවා, නෙස්ටමෝල් එකක් බිව්වම හොඳයි, මේ සුප් එකක් බිව්වම හොඳයි, අර විදිහේ අර බ්‍රෝත් මාමයිට් වගේ එකක් බිව්වම හොඳයි කියලා එහෙම ගෙනහලා දෙන බව හැබෑව. දැන් ඔක බොන්නත් පෙරේතකමක් තියෙන බවත් හැබෑව. හැබැයි ඉතින් මේක කැප නෑනේ මේ වෙලාවට. කැප නෑනේ දැන් කිරි කිරි පිටි හවස් වරුවේ කැප නෑ. දැන් ඔය සමහර තැන්වල උදේ වරුවේ අපි යනවා. උදේ වරුවේ ගියාම අනේ නාකාල පණ යන මේ මිනිස්සුන්ගේ වැඩ අරන් එනවා ගිලම්පස ස්වාමීනි කියලා. ඔන්න උදේ වරුවේ ගෙනහලා දෙනවා මොනවද? එකපාට නට නම එන්නේ නෑ අපා. මේ මේ ඔය මේ වගේ දෙයක් මොනවද? කොත්තමල්ලි තම්බලා හකුරු එක ගෙන අරහන් එනවා උදේට ගිලම්පස ස්වාමීන් කියලා. උන් හිතා ඉන්නේ මේ උදේ වරුවෙත් අර අර විදියට හවස් අර විදියට තමයි ගිලම්පස තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ එකට කතා කරලා හොඳ සිංහලෙන් කිව්ව හැකි යකෝ කිරි එකක් හදාගෙන වරෙන්. මේ උදේ වරුවේනේ නෙස්සමෝල් එකක් හදාගෙන නැත්තම් ඔය මොනවද මේ මේ හොඳ මේ මිල්ක් ෂේක් එකක් අරගෙන වරෙන් කියලා කිව්ව හැකි ඒ වෙලාවට. නෑ කියන්නේ නෑ මං කියන්නේ එහෙම කියන්න ඕනේ. එතකොට තමයි උට තේරෙන්නේ උගේ කමටහන සුද්ධ වෙන්නේ. කෙසේ නමුත් උදේ වරුවට නම් ඒවා හදාගෙන ඉන්න බව හැබෑව. අර විදියට කොත්තමල්ලි තම්බලා සීනිත් නෙමෙයි හකුරු කෑල්ලක් එක්ක ගිලම්පසට ගෙනහල් දෙනවා උදේ 9ට විතර. ඉතින් ඕහොම ඒවත් තියෙන්න පුළුවන්. එසේ නමුත් අර හවස් වරුවේ ගෙනහල් දෙනවා සමහරු නිකන් වැඩි හොඳට. මේ නිකන් ශරීර සෞඛ්‍ය සඳහා වළඳන්න හාමුදුරනේ කියලා ඔන්න කිරි එකක්, නෙසමෝල් එකක්, සුප් එකක්, අර විදියේ බ්‍රෝත් එකක් ඔය වගේ එකක් හදාගෙන එනවා. ඉතින් ඇවිල්ලා ගෙනහල් ඉස්සරහ තියෙනවා. ඉතින් සාමාන්‍ය ගායට කරන්නේ ඉතින් ගාය තියෙන කට්ටිය කරන්නේ ආ මහත්තයා ඔක කැප නෑනේ බෑනේ බෑනේ කිරි බොන්න බෑනේ මේ වෙලාවේ කියලා. ඉතින් හරවල යවන එක තමයි. ඒක නිකන් අර අලුත් පැවිද්දෝ කියලා අපිට කිව්ව හැකි නේද? නිකන් අර සබ්ජෙක්ට් එකේ තාම නිකන් එක්ස්පීරියන්ස් මදි. නෑ ඔය ක්‍රීඩාවට තාම අලුත්. ඉතින් එහෙම කරන්නත් පුළුවන්. ඒක ක්‍රමයක්. ඉතින් අර මිනිස්සු ඇවිල්ලා නිකන් අරක පූජා කරලා ඉතින් අපහසුතාවයට පත් වෙලා යනවා. තව කෙනෙක් අනේ කිතියල යනවා ඉතින් බාරගත්තා වගේ ඉන්නවා නිකන් ඈ. අනේ කිරි එක තියලා ගියා මේ සුඩින් කිරි එක බාරගත්තා වගේ, සුප් එකක් තියලා ගියා සුප් එකත් අරගත්තා වගේ, මේ අර විදිහේ මොකක් හරි වෙන පානයක් ගැන හර දුන්නත් ඒකත් බාරගත්තා වගේ ඉන්නවා. හරිනේ. ආ දැන් අර මනුස්සයත් දීලා ගියා හරි සෝක් කියලා පූජා කරලා ගියා. ගියාට මොකද දැන් ගත්තට මොකද බොන්නේ නැහැ. බොන්නේ නැහැ. ඔබ තියාගෙන ඉන්නවා ඇල් කර කර ඉන්නවා. ඉඳලා ඊට පස්සේ කොහොම හරි නැගිටලා යනවා. නැත්නම් අර කෙනාම ඇවිල්ලා බීලත් නැහෙනේ කියලා අරගෙන යනවා. ඉතින් ඕක තමයි මරුම ක්‍රමවේදය. ඒකට ටිකක් අර නිකන් මොකද්ද කියන්නේ මේක නිකන් පරිණත භාවය එන්න ඕනේ. ඒක ගන්න අමාරුයි පාට. ගොඩ දෙන්නට අමාරුයි. මේ 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 අර ගාය තියෙනවනේ බෘස් ගාල එළියට පයින්න මහත්තයා මේ බොන්න බෑනේ, මහත්තයා කිරි බොන්න බෑනේ, මේ 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 සූප් බොන්න බෑනේ කියලා. ඉතින් ඔය ගෙනහලා දෙන එක ප්‍රතික්ෂේප කරන වෙනකොට ඒක එක්කෙනාට හිතෙන ඒවා ගෙනහලා දෙනවා. කමන්නේ නැහැ ඒගොල්ලන්ගේ ආසාවනේ, අහිතක් නැහැ. පෙරේත කමකුත් නැතුවා නෙමෙයි කොටිම්ම කිව්වොත්. ඈ එහෙම නිකන් නෑ නැත්තර නැතිවලා නෙමෙයි පෙරේත කමක් තියෙනවා. ගෙනහලා දුන්නහම පොඩි නිකන් ඒ පොඩි චූන් එකකුත් තියෙනවා. ඈ මේ කන්න බැරි එකක් බවත් හැබෑව. හැබැයි ගෙනහලා දීලා නෙමෙයි. ඒක ගැනත් නිකන් සතුටක් තියෙනවා නෙමෙයි. මිනිස්සයා කොහොමද මෙහෙම එකක් ගෙනහලා දුන්නනේ මට කියලා. නේද? ඈ මෙහෙම දෙයක් ගෙනහලා දුන්නනේ මට. ඒකත් සතුටට කාරණාවක් නේ. හැබැයි ඉතින් ගෙනාවට මොකද බොන්න බැරි දෙයක්. කන්න බැරි දෙයක්, බටට ගා ගන්න බැරි දෙයක් තමයි අතට දුන්නේ. ඉතින් මොකද කරන්නේ? අතේ තියාගෙන, මේසුඩ තියාගෙන, ඇල් කර කර නිවනිව බලාගෙන ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? එක්කෝ නැගිටලා යන්න කාරණාවක් කියදෙනවා. එක්කෝ අර මනුස්සයා ඇවිල්ලා ආපහු අර කකුලගෙන අරගෙන යනවා. එක්කෝ අරගේ හැම ඇල්ලලා යනවා. හරි සෝක් කන්නේ වැඩේ නම් මරුම කමට ආන තමයි ඒක. ඒක තමයි මමත් මේ දවසල ප්‍රැක්ටිස් කරන්න උත්සාහ ගන්න. නිකන් හරි නිකන් ඒක පාට ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. හරි ඉදිරි මුකුත් කියන්නේත් නැහැ. ඒ වෙනුවට නිකන් ඔහෙ තියෙන්න අරිනවා. දැන් තියෙන්න අරිනකොට තේරෙනවා දැන් මේ පිටි එකක් මෙතන නිවෙනවා, ඇල්ලෙනවා, බඩගින්නක් ඇවිස්සෙනවා, සුවඳක් දැනෙනවා. ඉතින් මොකද්දෝ අමුතු නිකන් අර පළලලුණු දැම්ම වගේ ගතියක් තමයි මේ තුළ තියෙන්නේ. නියම කමටහන් සුද්ධ වීම තමයි ඕක. හරි ලස්සනයි, හරි ලස්සනයි. බොන්න බෑ කොහොමත් ඒක. ඉතින් යථාර්ථයනේ ඒක. අයි බොන ගාන්ට හැවෙන්නෙත් නෑ ඒක. ඔහොම හොඳටම විශ්වාසයි. එහෙම ඉතින් බොනවා නම් ඉතින් ඊට වැඩි ක්‍රම තියෙනවානේ. එහෙම බොන ගාන්ට යවෙන්නේ නෑ කියලත් විශ්වාසයි. හැබැයි අර පෙරේතකමක් නැතුවා නෝයි. ඉතින් අරක තියා බලාගෙන අර කෑල් කර කර ඉන්න එක තමයි ක්‍රමවේදී. මේ මනුස්සයා කව වුණත් මට මේම දෙයක් ගෙනහලා දුන්නනේ. එයාටත් ඒකේ ආනිසංසයක් තියෙනවනේ. කන්න බැරි එකක් ගෙනහලා දුන්නාම ආනිසංස කොහොමද දන්නේ. කෙසේ නමුත් දුන්නනේ. දුන්නේ දුන්නේ නිකන් බොක්කෙම්මනේ දුන්නේ. ඉතින් කමක් නැහැ. හරි. කියලා මේ සුදු තියාගෙන ඉතින් ඕක කල් කර කර බලාගෙන ඉන්නවා. ඕකේ සුඳ බල බල ඉන්නවා. ඕකට තියෙන පෙරේත කමෙන් කැලහලා ඉන්නවා. ඕ යන්න නියම කමටහන අන්න ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ගොඩ දෙනෙක්ට බෑ මේක කරන්න. ගොඩ දෙනෙක් එක්කෝ වැටපයින්නෝ. එක්කෝ අරක පෙරේත ගන්න බරබස් ගාලා වැටුලට දා ගන්නවා. එහෙම නැත්තම් අර එන්න කලින්ම තලලා ප්‍රතික්ෂේප කරලා බැනලා එලවනවා. එහෙම ඕනෙත් නෑ. ඒ දෙකේ ඉඳපු බව හැබෑව අපි කවුරු කවුරුත්. නමුත් අර මැදේ මැදින් යන පාර හරි ලස්සනයි අප්පා එක. ඒක නිකන් ඒකට 아무තු ගැටකුත් ඕනි. ඒකට 아무තු ගැටකුත් ඕනි. ඒකට 아무තු පරිණත භාවයකුත් ඕනි. ඒකට 아무තු ඉවසීමකුත් ඕනි. ඒකට 아무තු සිහියක් ප්‍රතිපදාවකුත් ඕනි කියලා හිතෙන පාටයි. ඉතින් ඒ වගේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අන්න නියමෙටම පිරිසිදු වෙන ක්‍රමවේදේ තමයි මේ මැදින් යන පාර. අමාරුයි. අමාරු නමුත් අන්න ඔය ප්‍රතිපදාවක පුහුණුවක හොඳටම පිරිසිදු වෙන්නේ අසුචිය තියාගෙන මේකේ සුවඳ බල බල, මේක දිහා බල බල, පෙරේත කම බල බල බලාගෙන ඉන්නවා. ඉන්නකොට 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 මේ අසුචිය වුණත් තියෙන රඟ, තියෙන රස වහින්නේ ඒ ආකාරයට තමයි. ඒක තමයි මේ පිරිසිදු කිරීම. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි භාවනාව. සිහියක් පිටව ගන්න. එන්න කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හිතවිලි වේවා, මතක වේවා, එක එක කුණු කන්දල් වේවා, ඇබ්බැහි වේවා, කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් මියුට්. අර මොකද්ද නිකන් අර බිත්තිය දිහා බලාගෙන ඉන්න ඇස් දල්වාගෙන වගේ බෝධිධම්ම හාමුදුරුවෝ නේද? අන්න ඒ වගේ මේක දිහා ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. පෙරේත කමක් තියාගෙන බලාගෙන ඉන්නවා. නොබී බලාගෙන ඉන්නවා. ඉන්න 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 තේරෙනවා අන්න ඒ අරහා යාම තුළම හිතා ගන්න බැරි 아무තු විදියේ සුද්ධියක්, පිරිසුදු බවක් මතුවලා එනවා. අර අසුචි හරහම ඒක තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කිරීම තුළ නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට ඒක හරහා යාමත් තුළ ඒ අසුචියම තමයි අන්න පිරිසුදයක් බවට, අර විදිහේ ගන්ධස්සාරෙම තමයි සොඳක් බවට පත් වෙන්නේ. ඉතින් එන්නේ විදිහේ පරිවර්තනයක් ඔය තියෙන අසුචිය පිරිසුදු භාවයක් සඳහා, වැතින ගන්ධසාරයම සුවඳක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය වන්දනීය ධම්මසු ස්වාමීන් වහන්සේ ඔබ වාසයේ අද දවසේ අපගේ වැඩසටහනේ ප්‍රථම භාගයේ අපගේ අනුකම්පාවෙන් ඉතාම සස්පසි සිද්ධ කර දෙනු ලැබුවා. ඒ වගේම දෙවනි භාගයේ වන ධර්ම දේශනාව වැඩසටහනද අපගේ අනුකම්පාවෙන් මහන්සි නොබලා සරලව ඉතා සුමටව අපට පැහැදිලි කර දෙන්න ලැබුවා. ඒ වෙනුවෙන් අප සියලු දෙනා රැස් කරගත්තා වූ කුසල සම්භාරය ඔබ වහන්සේට කෘතඥතාවයෙන් මේ අවස්ථාවේ දෙපා නමුද අනුමෝදන් කර සිටිමි. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හරි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛයන්ත
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සද් සද් අනුමෝදා
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං
සද් අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතම්
සාදු 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 ඕකාස කමාමි බන්තේ
සුඛේවන්ත
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුකේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුකේ හොන්තු. අභිවාදන සීලිස නිච්චං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සදා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
සපද්දේව හැම දිනටම දේරුවන් සර්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අභාවට අවස්ථාවක් නොදුන්නේ ඔබ වහන්සේට මහන්සි නිසාමයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.